Honorable Rohan Disanayake, you have 8 minutes.
Mulasane, Garu Mantri Tumani, Janadhipati Ranil Wickremesinghe Mathuma, Vishing Ithiripath Kala, Athuru Ayavaya, Pilibandhawa Sakatcha Karana Me Welawa Me Sabhavedi, Itihase Wedima Ayavaya Hinge Rupiyal Billion 2333ක් තියෙන මොහොතක එතුමා මේ අයවැය ලේඛන ඉදිරිපත් කළේ. ඉදිරි මාස 4 ඒ වගේම 2023 අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමේ දේහා සමගාමීව මේ වැඩපිළිවෙල සකස් කරන්න එතුමා කටයුතු කළා තියෙනවා. මෙතනදී අපි කියන්න ඕනේ අට මේ සභාවේ දැන් අහන්න ලැබුණා යහපත් දැක්වෙන් යුතුව සම්මා දිට්ඨියෙන් යුක්තව ඉදිරිපත් කරපු අයවැයක් වශයෙන් මේ අයවැය මම දකින්නේ. විශේෂයෙන් අපිට අහන්න ලැබෙනවා සමහර වෙලාවට සමහර මන්ත්‍රීතුමාලා ප්‍රශ්නෙත් කියනවා ඒ වගේම උත්තරෙත් ඒ අයම දෙනවා. එයා ඉදිරිපත් කරන ප්‍රශ්නෙට තමයි මේ උත්තර දීලා තියෙන්නේ. අපි අවුරුදු 74 ක ආපු ගමන් මග නිදහසෙන් පස්සේ අපි ඒ ගමන් මග දිහා බලපුවාම අපිට වැරදිච්ච ගන් තියෙනවා. ඒ වගේම කාලකන්නේ ම්ලේච්ඡ ත්‍රස්තවාදයකට අවුරුදු 30ක් අපේ රට මුහුණ දුන්නා. ඒ වගේම අරගල අවස්ථාවන්ට අපි මුහුණ දුන්නා. මං කියන්නේ අහුගේ අරගලේ නෙමෙයි 71 88 වගේ එවැනි අවස්ථාවලට අපි මුහුණ දුන්නා. ඒ හැම වෙලාවෙම අපේ රට ඉස්සරහට ආවෙ නැහැ. හැම වෙලාවෙම පස්සර නැවත පස්සර ගියා. අපේ බොහෝ දේවල් නැති වුණා. ඒ නැති වුණු රටක් තමයි අද ගොඩ ගන්න කටයුතු කරන වෙලාවක අපි දැක්කේ කොරෝනා වසංගතය මේ ලෝකෙම විලාගත්ත. ඒ නිසා අපිට හානියක් වුණා. සුනාමි අපිට හානියක් වුණා. හැබැයි මේ හැම දෙයක් ඉස්සරහා අපි ඉස්සරහට නැගිලා ආපු ජාතිය ක්‍රමවේදයන් ඔස්සේ අපේ රාජ්‍ය නායකයෝ කටයුතු කරලා තියෙනවා. දේශපාලන වශයෙන් දේශපාලන පක්ෂ දෙකක් ප්‍රමුඛව මේ රට අපි ආණ්ඩු කරලා තියෙනවා. මේ ආණ්ඩු කිරීම දිහා බලපුවාම අපිම නැවත විවේචනය කරනවා. අපි එහා පැත්තට මෙහා පැත්තට මෙහා පැත්තට එහා පැත්තට විවේචනය කරනවා. අපි අත්‍යධික කරගන්නවා. හැබැයි මම කල්පනා කරන්නේ අපි ඔක්කොම එකට එකතු වෙන්න ඕනේ වෙලාවක්. එකතු වෙලා අපි වගකීම් කැපවීම නිෂ්ඨකන වැඩි කරගෙන අපි කටයුතු කරන්න ඕනේ. අපි අඩු වෙලා බෙදීමෙන් මේ කටයුතු කිරීමෙන් අපිට කවදාවත් නැගිටින්න බෑ කියන තම තමයි මම මේ වෙලාවේ ඉන්නේ මුලස්සනේ මන්ත්‍රීතුමනි. සමහර වෙලාවට මේ අපි දකිනවා කිඹුල් කඳුළු හෙලනවා. පහුගිය කාලේදී අපි මේ අයවැය ලේඛනය තුළ පවුල් 61,000කට පසක රුපියල් 10,000ක් දීමනාවක් ලබා දෙන්න ජනාධිපතිතුමා යෝජනා කරලා තියෙනවා. හිඟ ගොවිනාය රුපියල් මිලියන 688ක් කපාහරින්න යෝජනා කරලා තියෙනවා. විශ්‍රාමයේ 60 දක්වා ගැටලුවක් තිබුණ තනක් බලාපොරොත්තු ලේඛනයේ පවුල් 72,000කට රුපියල් 5,000ක දීමනවා. පොරොත්තු ලේඛන ගැන අපි හැමදාම කතා කළා. දේශපාලනය ඉස්සරහට දාලා අපි පොරොත්තු ලේඛන ගැන කතා කළා. හැබැයි අද ඒකට උත්තරයක් ලැබිලා තියෙනවා. මේ වෙලාවේ අහිංසක මෙරටේ ජනතාවට දුප්පත් ජනතාවට ඒ අයගේ ආර්ථික ශක්තිය මම දැක්කා. විශේෂයෙන් සමෘද්ධි ප්‍රතිලාභ ලබා දීම සඳහා රුපියල් 7,500 දක්වා වැඩි කරන්න අපි සමෘද්ධියත් එක්ක ජීවත් වෙන අපේ මේ රටේ ගම්වල හිටියා ජනතාව. ඒ සමෘද්ධි ජනතාව මට මතකයි මුලින්ම 1994 දී සමෘද්ධි ව්‍යාපාරය මේ රටේ ආරම්භ කරන පවුල් 24ක් පමණ එතන හිටියා. අද වෙනකොට පවුල් 118ක් එතන ඉන්නවා. එහෙමනම් ඒ සමෘද්ධිය ලබා දීම තුළ ඔවුන් ආර්ථික වශයෙන් බලගැන්විලා ඔවුන් ඉස්සරහට ගිහිල්ලා ඔවුන් කාටවත් බරක් නැතුවද ජීවත් වෙනවා. ඒ නිසා මේ තුලින් අපිට දෙන පණිවිඩය තමයි වැටුණ වෙලාවක යම්කිසි රටක් හෝ පවුලක් ගමක් නගරයක් මම හිතන්නේ ඒ තුළ ඒ අයට උදව් උපකාර කිරීම තුළ ඔවුන් ආර්ථික වශයෙන් බලගැන්විලා ඔවුන් ශක්තිමත් වෙනවා සහ ඔවුන් ලෝකයේත් එක්ක ගමනක් යන්න පෙළඹෙනවා. මම හිතන්නේ එවැනි අවස්ථාවක් අපි දැකලා තිනවා. අපි බැංකු ක්‍රමය ගත්තත් ණය ක්‍රමය ගත්තත් මේ සෑම ක්‍රියාවලියක් ඔස්සේම අපි ශක්තිමත් කරන්න උත්සාහ කරන්නේ රටක් ගමක් පවුලක් කියනක අපි මෙලව මතක් කරන්න ඕන. ඒ නිසා මේ යෝජනා අපි ඊටම හොඳින් දකින්න ඕන. විශේෂයෙන් ප්‍රජේ සතු ව්‍යවසාය ප්‍රතිගත කරන ඒකකයක් හදනවා අපි දකින්න වෙනවා. ඒ වගේම අපි ඔබතුමාට මට අපිට ඔක්කොම හොඳ මතක දෙයක් අපිට දැනෙන දෙයක් තියෙනවා. විකල්ප පුනර්ජනනයේ බලශක්තිය ගැන අපි කතා කරනවා. අපි පහුගිය කාලෙම අදත් අපි ඒකට මුහුණ දීලා ඉන්නවා. හැබැයි අපි ඒකට නැවත නැවත අපි ගෙදරට ගියාම විදුලිය කපනකොට තමයි අපි පුනර්ජනනීය බලශක්තිය අපිට නැවත මතක් වෙන්නේ. අපි සදා මොනවද කරන්නේ? මධ්‍යම කඳුකරය ඇතුළත මේ රටේ හිරු එළිය තිනවා. සෝලා පව ගැන අපි කතා කරනවා. අලුත් තාක්ෂණය අවිලා තිනවා. හැබැයි අපිට ලයිට් විදුලිය නැති වෙන වෙලාවට අපිට ඒ වගේ මතක් කරනවා. හැබැයි අනිත් වෙලාවට අපි නිකයි. එවැනි දේවල් අපි විවේචන අපි ගන්න තියෙනවා. හැබැයි විවේචන තියෙනවා ගැනම අහනවා මොනවද මේ යවයෙන් තියෙන්නේ කියලා. මේ අයවේ ජනාධිපතිතුමා ඉතාම සංවේදීව මේ රට පොළව අවුව වැස්ස පින්න මේ භූගෝලීය තත්ත්වයන් පිළිබඳව හොයලා බලලා එතුමා මනා අයවැලගෙන ඉදිරිපත් කළා. අපි කළ යුතු දේවල් මේවා මෙහෙම අපි මේක නිකන් ඉන්න බෑ. මේ අයවැය ලේකන ඉදිරිපත් කළාම මේ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කරමින් මේ මොහොතේ ඉඳලා ඒවට අපි කටයුතු කරන්න ඕනේ. දැන් මේක ටර්නින් පොයින්ට් එකක් වෙන්න වෙලාවක්, හැරවුම් ලක්ෂ්‍යයක් වෙන්න ඕනේ වෙලාවක් ඇවිල්ලා තියෙන ගරු මුලස්සනේ මන්ත්‍රීතුමනි. මම මෙහෙම කියන්නේ ඇයි? අද IMF එක ඩොලර් බිලියන 2.1
ගරුමන්තුමාට තව විනාඩි 2ක කාලයක් ලැබෙනවා.
මෙහෙමනම් අපි ලෝකෙ අපිත් එක්ක එක්ක වෙලා අපිට ස්ථාවර භාවය ඇති කරගන්න, අපේ අනාගතය පිළිබඳව විශ්වාසය පිළිබඳව ඇති කරගන්න ලැබුණ වෙලාවක ඒ හැරවුම් ලක්ෂ්‍යත් එක්ක අපි එකතු වෙනවද එකතු නොවෙනවද කියන එකයි අපි තීන්දුව කරන්න ඕනේ. මම විශ්වාස කරනවා මේ රටේ අපි දැක්කා අලුතෙන් කොතලාවල සරසවිය සාකාවක් කුරුණෑගලට ගෙනියන්න, ඒ වගේම පෞද්ගලික විශ්වවිද්‍යාල මේ වගේ දේවල් අලුතෙන් ආයෝජනය කරන්න, භූමිතල් සහනාධාරය වතු වලට දෙන්න, ධීවර ජනතාවට දෙන්න, මේ වගේ බොහෝ දේවල් හොඳ යෝජනා සාධනීය යෝජනා මේ ස්ථානයේ මේ අයවැලේකනේ තිනවා. මේවා ක්‍රියාත්මක කරන්න එක අපි බලාපොරොත්තු වෙන මමත් හිටියේ පාරම්පරික අපි පවුල් දේශපාලන වශයෙන් එක පැත්තක රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක අපි හිටියේ නැහැ. අපි මේ දේශපාලන පක්ෂය ගැන කතා කරේ නැහැ. හැබැයි එතුමා හරි මේ වගකීම බාරගෙන අද වැඩ කටයුතු කරනකොට ඒ සඳහා ඉස්සරහට ඇවිල්ලා මේ රටේ ජනතාව ආරක්ෂා කරන්න, මේ රට ආරක්ෂා කරගන්න අපි මේ වගකීම ඉෂ්ට කරන්න නොකරනෝ නම් අපි තියෙන වගකීම මොකද්ද? මුලස්සනේ කර මන්ත්‍රීතුමනි නිසා අපි ඔක්කොම එකට එකතු වෙලා වැඩ කරන්න ඕනේ වෙලාවක අසෙන් තමයි මේ වෙලාව දකින්නේ. මේක සමහරට දේශපාලන සදාකාලික හතුරුත් නැහැ මිතුරුත් නැහැ කියලා අපි අහලා තියෙනවා. අපේ දේශපාලන වශයෙන් අපේ තියෙනවා අපේ පළාත්වල දේශපාලන බෙදීම්. හැබැයි ඒ මොන බෙදීම තිබ්බත් අපි එකට එකතු වෙලා වැඩ කරන්න ඕනේ වෙලාවක අපේ ගමේ මලගෙරක් වුණම ඉස්සලාම යන්නේ අපි ළඟ අහල පහල කට්ටිය. නගරේ එහෙමයි. දේශපාලන බෙදීමක් අපිට ඒ වෙලාවට නැහැ. එහෙමනම් අපි ඒ වගේම නිසියාකාරව ඉෂ්ට කරගැනීමෙන් මේ කටයුතු කරන්න ඕනේ. අපි වීරසිංහ මන්ත්‍රීතුමා කිව්වා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පටන්ගෙන මේක බයිලවකින් ඉවර කළා කියලා. මම දකිනවා ආජු තබර ලාහිලා බී යුතබර ලාහිලා අර එතන කවිය කියන එක තැනක අප විතරද එක තැන කරකෙන්නේ අප තැන කර ලෝකය දිව යන්නේ. මම විතර එතනදී ලෝකේ අපි කැරකී කරකී ඉන්නවා. අපි වාද
කරනවා
මේ ලෝකේ හටනවා. එහෙමනම් අපි තීන්දුව කරන්න ඕනේ අපි යථාර්ථවාදීව තේරුම් අරගෙන මේක අපි ලෝකයේත් ඉස්සරහට යන ගමනට අපි ඒ සඳහා සූදානම් වෙන්න ඕනේ. අපි කරගෙන ඕනේ ඒත් එක්ක ඒ ගමන යන. මම හිතන්නේ ඉතා වැදගත් සුන්දර ලෙස ඉදිරිපත් කරපු අයවැයක් වශයෙන් මේ අයවැය දකින්නවා. යහපත් දැක්මක් අතු ඉදිරිපත් කරපු අයවැයක් වශයෙන් මේ අයවැය කියන දකින්නවා. ඒ සඳහා අපි ඔක්කොම එකතු වෙලා අපේ වගකීම් ඉෂ්ට කරමු. විශේෂයෙන් මධ්‍යම පළාතේ මට තියෙනවා මාත්‍රී දිස්ත්‍රික්ක පදනම් කරගෙන වටිනාකම් එකතු කරේ මේ වැඩ පිළිවෙල
කරුණාකරලා අවසන් කරන්න
ගමන්තුමා මන්ත්‍රීතුමනි මේ රටේ මැණික් ලෝකේ වටිනා මැණික් ග්‍රැෆයිට් ග්‍රැනයිට් ඉල්මනයිට් ඩොලමයිට් ෆෙස්පා සීක්වර්ස් මේ ඔක්කොම සයන්ස් අපි ඔක්කොම අපි ගාව තිනවා ඒවට වටිනාකම එක්ක කරලා මේ රටට ආදායමක් ගෙනේම වැඩ පිළිවෙලට අපි ඔක්කොම එක්ක වෙලා ක්‍රේම සංචාරක ව්‍යාපාරයට අලුත් දැක්මක් ගෙනත් තිනවා ඒ සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කරන්න අපි කටයුතු කරමු. ඒ සඳහා කටයුතු කරන්න අපි ඔක්කොම එකට එකතු වෙමු කියලා මට මේ වේලාව ලබා දීම පිළිබඳව මගේ ස්තුතිය ඔබතුමා වෙත පුද කරමින් මම නිරන ස්තුතිය පෙර මුලස්සනේ මන්ත්‍රීතුමනි.
Thank you. Honorable S. Noharathalingam, you have 10 minutes.
சபைக்கு தலைமை தாங்கும் கௌரவ உறுப்பினர் அவர்களே, இன்று இந்த விவாதம் நடைபெற்றுக் கொண்டிருக்கின்ற வேளையிலே நான் நினைக்கின்றேன் அரசு தரப்பில் இருந்து ஒரு 4 பேர், எதிர்க்கட்சி தரப்பில் இருந்து 4-5 பேர் தான் இருக்கின்றோம். இந்த நாட்டை பற்றி இவர்கள் இந்த அரசாங்கத்தினரும் எதிர்கட்சியிலே இருக்கின்றவர்களும் எவ்வளவு தூரம் சிந்திக்கின்றார்கள் நாட்டு மக்களை பற்றி என்பது இதிலிருந்து தெரிகின்றது. நான் என்னுடைய உரைக்கு முன்பாக இங்கே ஒரு சில விடயங்களை சுட்டிக்காட்டலாம் என்றிருக்கின்றேன். இங்கே நிதியமைச்சர் ஜனாதிபதியுடைய உரையினுடைய அந்த புத்தகத்திலே கூட தமிழ் மட்டும் இல்லாமல் ஆங்கிலம் இல்லாமல் அந்த தலைப்பு சிங்களத்திலே மட்டும் இருக்கின்றது. இதுதான் காலங்காலமாக மொழிக்கு கொடுக்கின்ற சந்தர்ப்பங்களாக நாங்கள் இங்கே பார்க்கின்றோம். அதைவிட தமிழ் கொலைகள் முள்ளிவாய்க்கால் வரைக்கும் எங்களுடைய மக்களினுடைய உயிர்களை பலியெடுத்த இந்த அரசாங்கங்கள் இந்த சபையிலே எங்களுக்கு வழங்குகின்ற ஆண்டறிக்கைகள் முன்னேற்ற அறிக்கைகளிலே கூட தமிழ் கொலைகள். தமிழ் ஒரு செம்மொழி, தமிழ் எங்கள் உயிர் என்று நாங்கள் இருக்கின்ற இடத்திலே இந்த தமிழ் கொலைகள், தமிழை வாசிக்கவே முடியவில்லை. இந்த அறிக்கை புத்தகங்களிலே இருக்கின்ற எதுவுமே வாசிக்கக்கூட தமிழிலே இல்லை, அது தமிழே இல்லை, எப்படி நாங்கள் வாசிப்பது? அப்படி ஒரு நிலைமை இதை உள்ளே இருக்கின்றது. என்னமென்ன கொலைகள், தமிழ் கொலைகள் உள்ளே இருக்கின்றனவோ நாங்கள் அறியோம். உண்மையிலேயே ஒரு ஆதியாய் அனாதியாய் இருக்கின்ற ஒரு அவதரித்த அந்த ஒரு மொழி கொல்லப்படுகின்ற பொழுது அதனுடைய வலி எங்களுக்கு தெரிகின்றது. ஆரம்பத்திலே ஒரு இரண்டு புத்தகங்களிலே இதே மாதிரி அறிக்கைகளிலே பார்த்தாலும் கூட இப்பொழுது தொடர்ச்சியாக வந்து கொண்டிருக்கின்றது. பொருத்தமான மொழிபெயர்ப்பாளர்களை சம்பந்தப்பட்ட திணைக்களங்கள் உள்வாங்கி இந்த தமிழ் கொலைகள் இடம்பெறாத மாதிரி நடவடிக்கைகளை அரசாங்கம் ஈடுபட வேண்டும் என்று இந்த நேரத்தில் நான் கேட்டுக் கொள்கின்றேன். எழுத்துப்பிழை தற்செயலாக நடைபெறலாம், ஆனால் தொடர்ச்சியாக எழுத்துப்பிழைகள் இந்த தமிழ் கொலைகள் இருக்கின்ற பொழுது நாங்கள் அதை பார்த்து கொண்டிருக்க முடியாது. எங்களுடைய கவலைகளை இந்த நேரத்தில் நாங்கள் உங்களுக்கு அழுத்தம் திருத்தமாக சொல்ல வேண்டிய ஒரு நிலைமை இருக்கின்றது. தமிழ் சாகும்போது எங்களுக்கு உண்மையிலே வலிக்கின்றது. தமிழை நீங்கள் மீண்டும் மீண்டும் எங்களுடைய மொழியை, நாங்கள் மொழி என்பது எங்களுடைய உணர்வை கொலை செய்கின்ற பொழுது எங்களுக்கு வலிக்கின்றது. உங்களுக்கு அதனுடைய வழிகள் தெரியாது. உங்களுக்கு இப்பொழுதுதான் பயங்கரவாத தடை சட்டத்தினுடைய அந்த கோர முகம் சிங்கள தேச மக்களுக்கும் சிறுபான்மை முஸ்லிம் மக்கள் மத்தியிலேயும் அது வேலை செய்கின்ற பொழுதுதான் அதனுடைய வலி உங்களுக்கு தெரிகின்றது. 40 ஆண்டுகளுக்கு மேலாக பயங்கரவாத தடை சட்டத்தினூடாக எங்களுடைய மக்கள் அனுபவித்த வேதனைகள், துன்பங்கள், துயரங்களினுடைய வலி, நாங்கள் அனுபவித்த வலிகள் என்று நீங்கள் உணர்கின்றீர்கள். இப்பொழுது உங்களுக்கு வலிக்கின்றது. ஆகவே நாங்கள் இங்கே இந்த எதிர்காலத்திலே இந்த தமிழ் பிழைகள், தமிழ் கொலைகள் நடைபெறாமல் இருப்பதற்கான நடவடிக்கைகளை நீங்கள் குறிப்பாக சபாநாயகரோ, பாராளுமன்ற செயலாளர் நாயகமோ எல்லோரும் செய்து கொடுக்க வேண்டும் என்று இந்த நேரத்திலே நான் கேட்டுக் கொள்கின்றேன். இந்த தமிழ் கொலைகள், இந்த இதை பாருங்கள், வன பாதுகாப்பு திணைக்களத்தினுடைய ஒரு செயலாட்டு அறிக்கை முழுப்பிழைகள். எப்படி வன பாதுகாப்பு திணைக்களம் என்கின்ற பொழுது நான் ஒரு விடயத்தை இங்கே சுட்டிக்காட்ட விரும்புகின்றேன். முல்லைத்தீவு மாவட்டத்திலே புதுக்குடிப்பு பிரதேச செயலக பிரிவிலே மன்னாகண்டல் பகுதியிலே சுமார் 150க்கு மேற்பட்ட வனத்துறைக்கு சொந்தமான காணிகள் ஒரு தனி நபரால் அபகரிக்கப்பட்டுக் கொண்டிருக்கின்றது. இது எப்படி நடைபெறுது என்று சொன்னால், அங்கே உள்ள பிரதேச செயலாளர், அங்கே உள்ள கமக்கார அமைப்புகள் இதற்கு கண்டனம் தெரிவித்து சம்பந்தப்பட்ட இடங்களுக்கு முறையிட்டும் கூட இதுவரைக்கும் எந்த நடவடிக்கையும் எடுக்கப்படவில்லை. ஒரு கூலி தொழிலாளிகள் அண்மைய எரிபொருள் பற்றாக்குறையின் பொழுது காடுகளுக்கு சென்று விறகு எடுத்தால் சிறிய மிகச்சிறிய மரங்களை சுள்ளி விறகுகள் எனப்படுபவற்றை எடுத்தால் போலீசிலே கொண்டு போய் அடைக்கின்றார்கள், வழக்கு போடுகின்றார்கள். ஆனால் இந்த பெரிய 180 ஏக்கர் விஸ்தீர்ணமான அந்த காட்டை அழிப்பதற்கு அதிகாரிகள், குறிப்பாக அந்த பிரதேசத்தைச் சேர்ந்த வனவள அதிகாரி, ஒட்டுசுட்டாம் பிரதேசத்துக்கு பொறுப்பான வனவள அதிகாரி, அவர் அந்த காடழிப்புக்கு துணை போகின்றார். அவர் துணை போகின்றார் என்று சொன்னால் உண்மையிலேயே அவருடைய உயர் அதிகாரிகளும் அதற்கு துணை போகின்றார்கள் என்றுதான் அர்த்தம். இது உடனடியாக நிறுத்தப்பட வேண்டும். இந்த அரசாங்கம் ஒவ்வொருவருக்கும் ஒவ்வொரு விதமான சட்டங்களை போடுகின்றது. அங்கே அந்த மகாலிங்கம் தயாபரன் என்பவர், அவர்தான் இந்த நில ஆக்கிரமிப்பை செய்து கொண்டிருக்கின்றார். நாங்கள் இவ்வளவு காலமும் அது அரசாங்கத்திற்கு சொந்தமான காணி. இங்கே எங்களுடைய மாவட்ட அபிவிருத்தி குழு தலைவர் கௌரவ மஸ்தான் உறுப்பினர், பாராளுமன்ற உறுப்பினர் இருக்கின்றார். அவரும் இந்த விடயத்திலே கவனம் செலுத்த வேண்டும். பல தடவைகள் அங்குள்ள கமக்கார அமைப்புகள், ஏன் பிரதேச செயலாளர் கூட வனவில அதிகாரிகளுக்கு எழுதியிருக்கின்றார், இதை உடனடியாக நிறுத்த வேண்டும் என்று. ஏற்று நீர்ப்பாசன திட்டத்திற்காக 40 வருடங்களுக்கு முன்பு அங்கு பயிர் செய்யப்பட்ட காணிகள் யுத்தம் காரணமாக அங்கே முழுமையாக அது பயன்பாட்டுக்கு அற்ற விதத்தில் இருந்த காரணமாக அது காடுபத்தி இருக்கின்றது. அது ஏற்கனவே அது பயிர் செய்யப்பட்ட காணிகள், ஆனால் இப்பொழுது வனவிலாக திணைக்களத்தினர் தங்களுடைய காணி என வந்து நிற்கின்றனர், எல்லை போடுகின்றனர். சரி, வனவிலக திணைக்களத்துக்கு சொந்தமான காணியாக கூட இருக்கலாம், ஆனால் அதை ஒரு தனி நபர் அபகரித்து கனரக இயந்திரங்களை கொண்டு வந்து முழுமையாக அழித்துக் கொண்டிருக்கின்றார்கள். அதிகாரிகள் பார்த்துக் கொண்டிருக்கின்றார்கள். அவருடைய பணபலம் அல்லது அரசியல் பலம் இவற்றையெல்லாம் தாண்டி அச்சுறுத்தல், மக்கள் இது சம்பந்தமாக தலையிட்டால் அச்சுறுத்தப்படுகின்றார்கள். அவர் தேவையான நிதியை அப்படிப்பட்டவர்களுக்கு எதிராக, கிளம்புகின்றவர்களுக்கு எதிராக தன்னுடைய பணபலத்தை பயன்படுத்துகின்றார், அச்சுறுத்துகின்றார். அப்படி ஒரு நிலைமை அங்கே இருக்கிறது. ஆகவேதான் இது உடனடியாக இங்கே அமைச்சர்களை காணவில்லை, சம்பந்தப்பட்ட அதிகாரிகள் இது சம்பந்தமாக கேட்டுக்கொண்டிருப்பார்களா இருந்தால் அவர்கள் இதில் நடவடிக்கை எடுக்க வேண்டும் என்று நான் கேட்டுக்கொள்கின்றேன். இப்படியாக தொடர்ந்து எங்களுடைய வளங்கள் திட்டமிட்டு அபகரிக்கப்படுகின்றது. ராணுவத்தினர், பாதுகாப்பு தரப்பினர் செய்த கைங்கரியங்களை, எங்களுடைய மண்ணை அபகரிக்கின்ற அந்த திட்டமிட்ட செயல்பாடுகளை எங்களுக்கு உள்ளிருக்கின்ற புல்லுருவிகளும் கூட இதற்கு துணை போகின்றவை. உண்மையிலே எங்களுக்கு மன வருத்தத்தையும் ஏமாற்றத்தையும் தந்திருக்கின்ற விடயமாக இருக்கின்றது. அவருக்கு நாடு இருக்கின்ற நிலைமையிலே ஒரு மாதத்திற்கு 12,000 லிட்டர் டீசல் அவருக்கு வழங்கப்படுகின்றது. அவர் கோரியிருக்கின்றார். அவர் வேறு வாகனங்களினுடைய பெயர்களை கொடுத்து உரிமை பத்திரங்களை வழங்கி மாதாந்தம் தனக்கு தேவைக்காக கட்டிட நிர்மாணம் செய்வதற்கும் இந்த கார்டு அளிப்பதற்கும் தான் இந்த 12,000 லிட்டர் டீசலை, எரிபொருளை அரசாங்க அதிகாரிகள், கிராம சேவையாளர் உட்பட மாவட்ட செயலகம் வரைக்கும் அவர்கள் அனுமதி கொடுத்திருக்கின்றார்கள். எப்படி கொடுக்க முடியும்? 12,000 லிட்டரை ஒரு தனிநபருக்கு எப்படி கொடுக்க முடியும்? அவர் தன்னிடம் வேலையாட்கள் இருக்கின்றார்கள், வாகனங்கள் இருக்கின்றது என்று உரிமை பத்திரங்களை காட்டுகின்றார்கள். குத்தகைக்கு எடுத்த உரிமை பத்திரங்களை, வாகனங்களை காட்டி இவ்வளவுக்கு கேட்டிருக்கின்றார் என்று சொன்னால் அதிகாரிகள் எப்படி வழங்க முடியும்? ஒரு மாதம் 12,000 லிட்டர் டீசலை ஒரு தனிநபருக்கு எப்படி வழங்க முடியும்? அவருடன் வேலையாட்கள் இருக்கின்றார்கள் என்று கூறுகின்றார்கள். வேலையாட்கள் இருக்கின்றார்கள் என்று சொன்னால் எப்படி அவர்கள் சட்ட ரீதியாக உரிமை பத்திரம் பெற்றிருக்கின்ற ஒரு நிறுவனமாக செயல்படுகின்றார்களா, அல்லது அவர்களுக்கு இபிஎஃப் எனப்படுகின்ற சேவலாப நிதியை பெற்றுக் கொடுப்பதற்கான பதிவுகள் செய்யப்பட்டிருக்கின்றதா? எதுவுமே இல்லை. இப்படியான ஒரு நிலைமை அங்கே இருக்கின்றது. இங்கே இருக்கின்ற அரசாங்க தரப்பின் பாராளுமன்ற உறுப்பினர், நான் குறிப்பாக எங்களுடைய மாவட்ட அபிவிருத்தி குழு தலைவர் இருக்கின்றார், அவரிடம் கேட்டுக்கொள்கிறேன். அமைச்சர்கள், சம்பந்தப்பட்ட அமைச்சர்கள் இதிலே தலையிட வேண்டும். இந்த கார்டு அளிப்பை நிறுத்த வேண்டும். இல்லையே, நாங்கள் இதுக்கு மாற்று நடவடிக்கைகளை அரசாங்கம் எடுக்காவிட்டால் மக்களோடு இணைந்து நாங்கள் எடுப்போம் என்பதை இந்த சபையிலே கூறி நிறைவு செய்கின்றேன். நன்றி.
தேங்க்யூ கரு காமின் லோக்குகி மெத்துமாபுத்து மாடுவினாடி ஹாத்தக காலியாக லபினோம்
காரக சபாபத்துமணி அதாபி மெதகத் ආවේ අස්තමේන්තුව පිළිබඳ සාකච්ඡා කරන මොහොත. මොකද අද අපි කවුරුවක් බලාපොරොත්තු නැති විදිහට මේ රටේ ආර්ථිකය කඩා වැටලා තියෙනවා. පොදු ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. එහෙමනම් අපි පක්ෂ ભેදයකින් තොරව ඒ ප්‍රශ්නෙට විසඳුමක් ලබලා දෙන්න ඕනේ. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාව මේ රටේ අගමැතිවරයා හැට පත් කරගත්තේ. ඒකට පක්ෂ විපක්ෂ හැමෝම ඡන්දේ පාවිච්චි කරා. එතුමා තනි මන්ත්‍රීවරයෙක් හැටියට මේ පාර්ලිමේන්තුවේ හිටියේ. උත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රධාන අනෙක් සියලුම දේශපාලන පක්ෂ එතුමාට ඡන්ද 135ක් ගබලා ජනාධිපතිවරයා හැට පත් කරා. අද එතුමා අතුරු අයවැයලේඛනයක් ඉදිරිපත් කළ තියෙන මේ ප්‍රශ්නයට පිළිතුරක් ලබා දෙන්න. ඒක ඉතාම අවශ්‍ය දෙයක්. මොකද අද අපේ ආර්ථිකය කඩාවැටලා අපිට විදේශ විනිමය නැතුව තෙල් පිළිබඳව ප්‍රශ්නයක්, ගෑස් පිළිබඳව ප්‍රශ්නයක්, ආහාර පිළිබඳව ප්‍රශ්නයක් මැන්නගලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න සීල් දෙනාම විවිධ දේශපාලන පක්ෂවල හිතවතුන්ගේ ඡන්දයෙන් ජයග්‍රහණය කරලා ඇවිල්ලා තියෙනවා. එනම් අපි සියලු දෙනාම මොන දේශපාලන පක්ෂේ වුණත් මේ රටේ ජනතාවට පත් වෙලා තියෙන මේ තත්ත්වයෙන් ඒ අය ගොඩගන්න අවශ්‍ය කටයුතු කරන්න ඕන. එනම් අද අපි විශ්වාස කරනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපිට ඒකට සහනයක් ලබලා දෙන්න පුළුවන් කියලා. ඒ නිසා අද උදේ අපිට වැදගත් ආරංචියක් ලැබුණා IMF එක අපිට ආධාර දෙන්න කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා කියලා. ලැබෙන මාසේ නැත්නම් ඊළඟ මාසේ ඒ අධ්‍යක්ෂක මණ්ඩලය රැස් වුණා. මේක අනුමත කරාම අපිට ඒ මුදල් ලබා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම අවශේෂ රටවල උනුත් එක ලබා ගන්න පුළුවන්. ඉතින් අපි මේ අයවැය ලේඛනයෙන් බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපේ ජනතාවට සහන ලබලා දෙන්නේ? සමුද්ධි ලැබන අයන්ට, ආදායම් නැති අයන්ට විවිධ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා ඒ සහන ලබලා දෙන්න. ඒ වගේම අපි දැන් කල්පනා කරන්න ඕනේ අපිට ඩොලර් ලබා ගන්න පුළුවන් මාර්ග ශක්තිමත් කරන්න. ඒක මාර්ගයක් තමයි ඇඟලුම් කර්මාන්තේ. ඇඟලුම් කර්මාන්තේ ප්‍රගතියක් තියෙනවා. එදාට වැඩිය විදේශ විනිමය ආදායමක් අපි ලබා ගන්න. සංචාරක ව්‍යාපාරයේ බොහොම ලාභගත ආදායම් ලබා ගත්ත කටයුත්තක් අද මේ මොහොත වෙනකොට ඒ බලාපොරොත්තු වෙච්ච ආදායම අපිට ලබා ගන්න පුළුවන් කමක් ඇති වෙලා නැහැ. මේ අගෝස්තු මාසේ වෙනකොට සීත ඍතු ආවම ලෝකේ රටවල් වල සංචාරකයෝ ලෝකේ වීඩියෝ රටවල් වල ශ්‍රී ලංකාවටත් ගිය අවුරුද්ද මහිතේ දසලක්ෂ ලක්ෂ 15ක් විතර සංචාරකයෝ ඇවිල්ලා තිබුණා. අපේ ටාගට් එක තියෙන්නේ මිලියන 2ක් නැත්තම් 3ක් ලබා ගන්න. නමුත් අද ඒ තත්ත්වය විඩා 15ට ඇද. ඒ වගේම සංචාරකයෝ මෙරට එනවා නම් ඒ සංචාරක ව්‍යාපාර වලට තියෙන ආයතන ශක්තිමත් වෙන්න ඕනේ. මොකද හෝටල් ශක්තිමත්ව පවත්වාගෙන යන්න ඕනේ, සංචාරක ව්‍යාපාරය පවත්වාගෙන. මේ වගේම තත්ත්වයක් මේ රට අපිට ඇති වුණා 89 අවුරුද්දේදී. 89 අවුරුද්දේදී ත්‍රස්තවාදී ව්‍යාපාරයේ දිනු ගිලම නාඳුන තුවක්කාර දේශපාලඥයන්ට වෙඩි තියන්න, මන්ත්‍රීවරුන්ට වෙඩි තියන්න, පලාත් සභා මන්ත්‍රීවරුන්ට වෙඩි තියන්න, ඒ වගේ වෙඩි තිබ්බා. හෝටල් ගිනි තිබ්බා, තේ කර්මාන්ත ශාලා ගිනි තිබ්බා, බස් ගිනි තිබ්බා. ඒ වෙලාවේ තියෙච්ච රජය සංචාරක ව්‍යාපාරය ආරක්ෂා කරන විවිධ වැඩ කටයුතු කරා. හෝටල් වලට පොලි රහිත ණය ලැබලා දුන්නා හෝටල් නඩත්තු කරගන්න. ඒ වගේ විශාල වැඩ පිළිලක් ඇති කරා. මේ අයවැය ලේකම් යම් සහන දීලා තියෙනවා. ඒ සහන මදි කියලා මම කල්පනා කරන්නේ. මොකද සංචාරක ව්‍යාපාරයේ දියුණු කරනවා නම් හෙට උදේට සංචාර වෙන හෝටලයක් හරි ගස්සන්න බෑ.
ප්‍රතිපාරත විනාඩි 2ක් කාලයක් ලැබෙනවා.
පවතින හෝටල් මේ තත්ත්වයෙන් පවත්වාගෙන යන්න උදව් කරන්න ඕනේ. ඒකට වැඩපිළිවෙලක් ඇතිකරන්න කියලා මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා හිටනවා, සංචාරක ඇමතිතුමාගෙන් ඉල්ලා හිටනවා. මොකද අපේ රට විදේශ විනිමය අපිට ලබා ගන්නවා නම් ඒ ලබා ගන්න ක්‍රම ශක්තිමත් කරන්න ඕනේ. ඇඟලුම් කර්මාන්තයේ විශාල ආදායමක් අපි ලබනවා. ඒවට තියෙන අඩුපාඩු තවත් සම්පූර්ණ කරන්න ඕනේ. කුඩා ඇඟලුම් කර්මාන්ත ශාලා හිමියන්ටත් යම් සහන දීලා ඒවා පවත්වාගෙන යන්න. ඒ වගේම සුවන් රැකියා කරන අයන්ට සමුද්‍රයට ආධාර කරනවා වගේම සුවන් රැකියා කරන අයන්ටත් යම්කිසි ආධාර මුදලක් පොලි රහිත ණය මුදලක් ලබලා දීලා ඇඟේ ආයතන වැඩි දියුණු කරන්න කටයුතු කරන්න. මොකද අද අද අපි විශාල අමාරු තත්ත්වයකට පත් වෙලා තිනවා. ඉනිකිරීම් කර්මාන්තයේ ඉතාම මිලාදික තත්ත්වයට පත් වෙලා තිනවා. සිමෙන්ති කොට්ටයක් රුපියල් 3000ක් වමන වෙලා තිනවා. යකඩවල මිල වැඩි වෙලා තිනවා. කලුගල් වල වැලි වල මිල වැඩි වෙලා තිනවා. එහෙනම් ඒ තුල විශාල පිරිසක් මේ රටේ ජීවත් වුණා. වක්‍ර වහර ඍජුව වැඩ කරලා. ඒවට අවශ්‍ය සාන තවත් ලබල දෙන්න ඕන කියන එකයි මම කියන්නේ. මේ අවස්ථාවේ අපිට තියෙන ආර්ථික තත්ත්වය අමාරු වුණත් ඉදිරියේදී ඒකට අවශ්‍ය කටයුතු කරන්න ඕනේ මම විශ්වාස කරනවා. මේ ආයවැලේකනේ තුලින් අපිට ඉදිරියේදී කටයුතු කරන්න පුළුවන් වෙයි කියලා ආර්ථිකයේ ප්‍රතිමත්. මොකද IMF එකේ අධ්‍යක්ෂක මණ්ඩලයේ රැස් වෙලා අපිට මේ වාර කීපයකින් මේ මුදල් දෙනකොට ජාත්‍යන්තරයේ අනිත් රටවල වුණත් අපිට යම් ආධාර ලබා ගන්න පුළුවන් වෙනකොට මේ කටයුත්ත මීට වඩා සාර්ථකව කරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ හින්දා මම විවිධ දේශපාලන මතානුව මේ අයවැලේකනේ විවේචනය කරා. මම හුඟක් අය මන්දම නම් අතීතයට කතා කරන්න යන්නේ නැහැ. නමුත් කවුරු මොනවාක්වත් අපි සියලු දෙනාටම යුතුකමක් තිබෙනවා. මේ රටේ ජනතාවට වැටලා තියෙන ආර්ථික පරිහානියෙන් ගොඩගන්න එයාට
කාලය අවසානයි.
යහපත් සමාජයක ජීවත් වෙන්න එහෙනම් මම ඒ කටයුතු පිළිබඳව හැමෝටම උදව් කරන්න කියලා ඉල්ලමින් මගේ වචන සුවපිය අවසන් කරන්න. බොහොම ස්තුතියි.
ස්තුතියි. ගරු හේෂා විතානගේ මන්තම අවතුමාන විනාඩි 6ක කාලයක් ලැබෙනවා.
ගරු සභාපතිතුමනි, මුල්ම ස්තුතිවන්ත වෙනවා කාලය ලබා දීම සම්බන්ධව. මම මුලින්ම කැමති අද මේ කතා කරපු බොහෝ දෙනෙක් හරි සතුටින් කතා කරා. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පහසුකම ලැබෙනවා. ඒ ලැබීම හරහා මේ ප්‍රශ්නවලට උත්තරයක් ලැබෙනවා. ඒ ආකාරයේ ආණ්ඩු පක්ෂයේ කීප දෙනෙක් සමහරු වෙ මේ ගැන හරියට වටහා ගත්තා කතා කරේ නැහැ. දැන් මම දැක්කේ තාමර සම්පත් මන්ත්‍රීතුමා මහ ලොකුවට කිව්වා දැන් ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ ඩොලර් බිලියන 2.9ක් කියලා. මම එතුමා ගැන අනුකම්පා කරන්නේ නැහැ. මොකද එතුමා හැමදාම එතුමා කියලා තියෙනවා එතුමාගේ දැනුම මොකද්ද කියලා. මට තියෙන අනුකම්පාව මේකේ ඉන්න මහාචාර්යවරු ආචාර්යවරු කියාගත් උදවියට මේක තේරෙන්නේ නැහැ. හැබැයි ආචාර්යවරු මහාචාර්යවරුගේ හයි අරගෙන හදපු ආණ්ඩුවේ දැන් එහෙම කට්ටිය නැහැ. ඒ ටික දැන් ඉන්නේ මේ පැත්තේ. ඒක නම් අපි සතුටු වෙනවා. දැන් ඉතුරු වෙලා ඉන්නේ මොන වගේ බඩු ටිකක්ද කියන එක රටේ ජනතාවට තෝරගන්න කියලාත් මතක් කරලා දෙනවා. බර සභාපතිතුමනි, IMF එක නැත්තම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන මීට මාස 3-4 ඉස්සෙල්ලා මේ ආණ්ඩු පක්ෂයේ දරු මතය දැන් වෙනස් වෙලා තියෙන එක ගැන සතුටු වෙනවා. ඒ දවස්වල අපි IMF යන්න කියලා අපේ හර්ෂ ඇමතුමාලා එහෙම කියනකොට පිස්සුද අපි IMF යන්නේ නැහැ. අපිට ඕන තරම් සල්ලි තියෙනවා. අපි ණය ගන්නෙ නැහැ. අපි මේ රටට ආයෝජකයෝ තමයි අරන් ඉන්නේ කියලා මට මතකයි. අර රෝහිත අබේගුණවර්ධන හිටපු ඇමතුමා එහෙම කිව්වා. එහෙම කියපු ආණ්ඩුව අද කියනවා IMF එක දැන් 2.9ක් ඩොලර් බිලියන ලබා දෙන්න එකක වෙලා තියෙනවා කියලා. හැබැයි මේ වහලා ගහන්නේ දැන් පෙන්වන්න හදනවා ගරු සභාපතිතුමනි, මේක මේ රනිල් වික්‍රමසිංහ මහත් ඇවිල්ලා මහා ආස්කමක් කරලා ඔන්න රටේ ප්‍රශ්නේ විසඳුවා කියලා. මම මතක් කරලා දෙන්න කැමතියි, එහෙම වැඩක් කරලා තියෙනවා නම්, එහෙම රටට යමක් කරලා තියෙනවා නම් ඒ ගරුත්වය ගත්තර කමක් නැහැ. ඒ ක්‍රෙඩිට් එක ගත්තර කමක් නැහැ. මේ අඩුම තරමේ මේ වෙනකොට IMF එකේ මේ නිලධාරී මට්ටමේ සාකච්ඡා අධිකාරි සාර්ථකුණේ අද වර්තමානයේ ඉන්න මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහත්තයා ගත්ත ක්‍රියාමාර්ග නිසා කියන එක අපි මේ ආණ්ඩුවට කියලා දෙනවා. එතුමා ගත්තේ සාධනීය පියවරයන් කීපයක් නිසා තමයි මේ සාකච්ඡා හරියන්නේ. එහෙම නැත්නම් මේ දේශපාලනච මේ ආණ්ඩුවේ කවුරුවත් මේකේ ක්‍රෙඩිට් එක කරේ දාගන්න හැදුවට කරපු දෙයක් නෑ. තාමත් ආණ්ඩුවට ස්ථාවරභාවයක් වෙන්න ගන්න බැරුව බොරුවට වටේ සර්වපාක්ෂික කියන ලේබල් එක ගන්න. නසභාපතිතුමනි, ඒක මහ බොරුවක්. ඒ නිසා කරුණා කරලා මේ මහ බැංකු අධිපතිතුමා යමක් කරන් යනවා නම් ඒක අර එදා කබ්‍රාල් මහත්තයාගෙන් සාක්කුවට දාගත්තා වගේ දාගන්න උත්සාහ කරන්න එපා. ඒක මං හිතන පළ රහිත ක්‍රියාවක් කියන එක මතක් කරලා දෙනවා. ඒ වගේම මම මේ වෙලාව විශේෂයෙන්ම කියන්න ඕනි ගරු සභාපතිතුමනි, ඔබතුමා දන්නවා පහුගිය කාලේ වඳ කොත්තු එක එක ආකාරයේ බිල්ලුමවල තමයි මේ ආණ්ඩුවේ හයිය හදාගත්තේ. හැබැයි දැන් වඳකොත්තු කියපු අර දොස්තර මහත්තයා නිදාස් වන්දිජ්ජෙව්වා. ඒ වඳකොත්තු ගාපු අම්මලට දැන් බබාලා හම්බෙනවා. දැන් ප්‍රශ්නයක් තියෙනවා. මම ආණ්ඩුවේ අහන්න කැමතියි අපේ එක කැබිනට් ඇමතුමෙකුත් ඉන්නවා අපේ සහෝදරයා. මේ දැන් වඳකොත්තු අම්මලා නෙවෙයි, දැන් කොත්තු වල හිඟයක් තියෙනවා. කොත්තු වඳ වෙලා තියෙනවා. මොකද දැන් පාම් පිටි ටික රටරෙ ඉන්නේ නැහැ. පාම් පිටි රටරෙ ඉන්නේ නැතුව දැන් කොත්තු වඳ වෙලා. වඳකොත්තු කියාගෙන ආපු ආණ්ඩුව. ඒ නිසා අපි උත්තරයක් බලාපොරොත්තු වෙන මොකද්ද ඉස්සරහට වෙන්නේ කියලා. ඒ වගේම හරි වැදගත් කාරණාවක් තියෙනවා ගරු සභාපතිතුමනි. මේ රටේ ත්‍රීරෝද රථ වෙනුවෙන්
මේ රටේ ත්‍රීරෝදර රථ රියදුරන් වෙනුවේ සහෝදර වරුමින් ආණ්ඩුව කතා කරන්නේ මට මතකයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2020 ජනාධිපතිවරණේ වෙලාවේ අග්‍රාමාත්‍ය කාර්යාලයට ගෙනහල්ලා ත්‍රීරෝදර රථ සහෝදරවරුන්ගේ ඇහුවා ඔයාලට මොකද වෙන්න ඕන ඔයාලගේ ත්‍රීවිල් එක අර ස්ට්‍රක්චර් එක වෙනස් වුණා කියලා පොලිසියෙන් අල්ල 50,000 ගන්නවා ඒවා අපි නවත්තනවා අපි එහෙමයි අපේ ආණ්ඩුව සලකන්නේ කියලා කෑම බීම ටිකක් එහෙම දීලා ඇහුවා නමුත් අද තෙල් ලීටර් 5යි දෙන්නේ තෙල් ලීටර් 5ක් දීලා 11,80,000ක් වෙන ත්‍රීරෝද සහෝදරවරුන්ට සතියක් තියා දවස් දෙකක් තමන්ගේ පවුල ආරක්ෂා කරගන්න බෑ එහෙමනම් අපි ආණ්ඩුවට කියනවා දැන් මේ ප්‍රශ්නේ විසඳුවා වගේ සතුටෙන් ඉන්න එපා මේ ප්‍රශ්නේ දැන් තමයි මේ රටේ ජනතාවට දැනෙන්නේ කරුණා කරලා ත්‍රීරෝද රථ රියදුරු කුඩ අඩුම ගන්න තෙල් ලීටර් 15ක් දෙන්නවත් පුළුවන් වටපිටාවක් හදන්න ඔහුගේ රැකියාව කරගන්න නැත්නම් තව පවුල් ලක්ෂ 10ක් අනතුරේ තියෙනවා කියන කාරණාව මතක් කරනවා ඒ වගේම විශේෂ කාරණාවක් දැන් මේ අස්සේ රජයේ නිලධාරි රාජ්‍ය නිලධාරි ගරු සභාපතිතුමනි තමන්ට හිතෙන හිතෙන වැඩක මොකද ආණ්ඩුවත් අනාථ වෙලා ජනාධිපතිවා වෙන දැනක ඉන්නේ අපි දැකියේ නාමල් මහත්තයා කියන මේ වටේ යන්න එපා කට්ටිය 225 හොය ඉන්න කට්ටියට ඇමති කණ්ඩික දීලා ඉක්මනින් ආණ්ඩුව පිටවන්න කියලා නාමල් මහත්තයා කියනවා දැන් එක එක තැනවල රාජ්‍ය නිලධාරී එක එක තැන දැන් අපි දන්නවා මේ රටේ කිසිම ව්‍යාපෘතියක් සිද්ධ වෙන්නේ නැහැ නමුත් ගරු සභාපතිතුමනි එක එක පදනම් එක එක පොරින් ෆන්ස් වලින් දැන් ආපු මුදල් වලින් යන වැඩසටහන් ටිකක් නැවතිලා තියෙනවා රාජ්‍ය නිලධාරී අතහැරලා දාලා මම උදාහරණයක් විදිහට කියනවා මා නියෝජනය කරන කොළොන්න මැතිවරණ කොට්ටාසි රත්නපුර දිස්ත්‍රික්කයේ ගරු එමෙතුමනි ඔපෙක් ෆන්ඩ් එක හරහා ඇවිල්ලා තියෙනවා සූර්යකන්දේ ඉඳලා රක්වානට දක්වා පාර කාපට් කරන්න මුදල් ඇවිල්ලා වැඩ පටන් ගන්න තියෙන්නේ බන්දුල එමෙතුමාට කීප වතාවක බන්දුල එමෙතුමා මම දන්නේ නැහැ මහාමාර්ග ඇමති කියලා එතුමා දන්නවද කියලාවත් එතුමාට හුරු නෑ මේක ඒ වැඩසටහන පටන් ගන්න ඕන කාලේ පැනලා ඒ පන්සු තාපෝ යන්න ඉස්සෙල්ලා මේක පටන් ගන්න ඕල බැලුවම මහාමාර්ග මාත්‍යංශයේ සභාපතිතුමා ලියුම හංගගෙන ඉන්නවා කොන්ත්‍රාත් එක දීලා අදාළ සමාගම් වැඩ පටන් ගන්න හදනවා ඒ නිකුත් කරන අවශ්‍ය ලියුම තියාගෙන ඉන්නවා රජ නිලධාරීත් එක එක දේවල් ඕන ඕන වෙලාවට කියන නිසා අපි ඉල්ලීමක් කරනවා කරුණා කරලා රාජ්‍ය නිලධාරීන් තමන්ට ඒ අවශ්‍ය විදියට ඕන ඕන සෙල්ලම් කරන්න යන්න එපා මේ රට වැටිලා තියෙන්නේ දේශපාලනච්චෝ වගේම සමහර රාජ්‍ය නිලධාරීනුත් මේ දේශපාලනච්චුන්ට හයිය දෙන්න කරපු වැරදි වැඩින්ද කියන කාරණා මතක් කරලා දෙනවා ඒ වගේම තව එක කාරණාවක් විශේෂයෙන්ම කියන්න ඕන ගරු සභාපතිතුමනි මේ වෙනකොට චක්‍රලේඛ ජනාධිපතිතුමා නිකුත් කළ තියෙනවා රාජ්‍ය සේවයට රැකියාවලට බඳව ගන්න එපා කියලා මම මේ කාරණාව කියලා නවත්තනවා රැකියාවලට බඳව ගන්න එපා කියලා චක්‍රලේඛ නිකුත් කළ තියෙනවා ජනවාරි මාසේ 25 වෙනිදා හැබැයි ජනවාරි මාසේ 25 නිකුත් කරාට පස්සේ මෙන්න බඳව ගන්නවා පළාත් කළමනාකාර සේවා නිලධාරී 3 වෙනි ශ්‍රේණියට රාජ්‍ය සේවා බඳවා ගැනීම තරඟ විභාගයේ ප්‍රතිඵල මත සබරගමු පළාතේ 70 දෙනෙක් ඉන්නවා බඳව ගන්න කිසි දෙයක් නැහැ ඒ ආණ්ඩුකාරතුමා මර නිින්දේ ඉන්නේ හැබැයි බස්නාහිර පළාතේ බඳව ගන්නවා 2022 7/5 වෙනිදා වයින් පළාතේ බාරක බඳව ගන්නවා 2022 5 දෙවෙනිදා මධ්‍යම පළාතේ බඳව ගන්නවා 2022 ඔබතුමායි පළාතේ 2022 5 4 වෙනිදා මේ අපේ පළාතේ සබරගමු පළාත විතර ලංකාවේ හැම පළාතෙන්ම රාජ්‍ය සේවයට බඳව ගන්නවා කළමනාකාර සේවා නිලධාරි 3 වෙනි ශ්‍රේණියට අපේ ආණ්ඩුකාරතුමා මර නිින්දේ ඉන්නේ මං හිතනවා මේ දේශපාලන පත්ති මරගෙන සැප විඳින්න කියලා ඉන්න ආණ්ඩුකාරතුමාලට ඒ අහිංසක නිලධාරින්ගේ අමාරුව තේරුම් අරගෙන මේ ප්‍රවෘත්තියෙන් පස්සේ මේ කතාවෙන් පස්සේ හරි අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා ඉල්ලන ගමන් ගරු සභාපතිතුමනි ආණ්ඩුවට අපි කියනවා දැන් අර ආජුතපර බයිල ගහලා මේක ගොඩ දාන්න බෑ මේක ගොඩ දාන්න අර පැත්තින්දගෙන අපිට එකතු වෙන්න කියලා වෙලා බොරුවට නිකන් ආතල් ගත්තට වැඩකුත් නැහැ වැඩපිළිවෙලකට යන්න ඒ වැඩපිළිවෙල ඇත්තක් වෙන්න මේ මහ පොළොවේ පළ කරන්න පුළුවන් ජනතාවට විශ්වාසවන්ත සැබෑ ගමනක් බවට පරිවර්තනය කරන්න අපිට පේනවා මේක ඇතුළේත් මන්ත්‍රීවරු ඇමතිවරු 3-4 දෙනෙක් එකතු වෙලා ඉන්නවා ඔබතුමාලා මේ පැත්තට ආවට පස්සේ ඒ 3-4 දෙනාත් මේ පැත්තට ඇවිල්ලා අපි මේ රට ගොඩ දාන සැබෑ වැඩසටහනක් හදන්න තව වැඩි කාලයක් රනිල් වික්‍රමසිංහ මහත්තයාට දෙන්නේ නැහැ ඒ වගකීම විපක්ෂය ඔබතුමාලා අපි එකතු වෙලා බාර ගන්නවා කියමින් මගේ වචන කිපවසන්
Thank you Honorable K Kader Mastan You have 6 minutes.
Mandhel, Bismillah Rahman Rahim, Gauru Talmirangam Rupnir Avargale, Mium Sikkalana Pari Savaral Kumatil, Munvaikya Patirikkinte Inda Idaikala Varasalu Tittatine Thayarithu Munvaikirikkinte Emadu Nidhi Amacharum, Gauru Janabhirimana Ranil Vikramasinghe அவர்களுக்கும் அதே போல அவர்களும் சார்ந்த உயர் அரச அதிகாரிகளுக்கும் இந்த இடத்துல நான் எனது பாராட்டுகளையும் நன்றிகளையும் தெரிவித்திருக்கின்றேன். இந்த வரவு செலவு திட்டத்தில் வெளிநாட்டு முதலீட்டை ஊக்குவித்தல், அரசு நிர்வாக கட்டமைப்பை மறுசீரமைத்தல், தேசிய பொருளாதாரத்தை வலுப்படுத்துதல் ஆகியவற்றுடன் குறிப்பாக பாதிக்கப்பட்ட மக்களுக்கு தேவையான அடிப்படை மனிதநேய உதவிகளை மேற்கொள்வதை இது இலக்காக கொண்டிருக்கின்றது. நாட்டின் பொருளாதாரத்தை கட்டியெழுப்பும் ஒரு அடித்தளமாகவும் இது உள்ளது என்பதை இங்கு கூறிக்கொள்ள விரும்புகின்றேன். உண்மையிலேயே இந்த இவ்வாறான இந்த காலகட்டத்தில் இவ்வாறான ஒரு நல்ல ஒரு வரவு செலவு திட்டத்தை சமர்ப்பித்திருக்கிறார்கள் என்றுதான் இங்கு நான் குறிப்பாக சொல்ல விரும்புகின்றேன். அதுபோல எமது இந்த இடத்தில் நான் கூறிக்கொள்ள விரும்புகின்றேன், எமது பகுதிக்குரிய எமது மக்களுக்குரிய தேவைப்பாடுகளான கடந்த காலங்களில் 30 வருட யுத்தத்தின் பாதிப்புகள் அங்கு இன்னும் நிவர்த்தி செய்யப்படாமல் இருக்கின்றது. குறிப்பாக நான் கூறுவது என்னவென்றால், மீளக்கூடிய அமர்தல் மற்றும் புனர்வாழ்வு தொடர்பான விடயங்கள் அங்கு பூரணப்படுத்தப்படவில்லை. இந்த நாங்கள் இந்த 2025 ஆம் ஆண்டு முடிவுக்குள்ளாவது, அதாவது எமது இந்த அரச ஆட்சி காலத்துக்குள் அந்த மீள்குடியேற்றம் என்கின்ற சொல்பதன் இல்லாத அளவுக்கு அங்கு அனைத்து மக்களும் மீள்குடியேற்றப்பட வேண்டும் என்பதுதான் இங்கு நாங்கள் கூறிக்கொள்கிறோம். இந்த அடிப்படையில் நாங்கள் கௌரவ ஜனாதிபதி அவர்களுடனும் இது சம்பந்தப்பட்ட அதாவது நிதி அமைச்சு சார்ந்த அதிகாரிகளுடனும் நாங்கள் கைத்திருந்தோம். அந்த அடிப்படையில் நான் நினைக்கின்றேன், எதிர்காலங்களில் இன்னும் குறிப்பாக இன்னும் 3 வருடங்கள் இருக்கின்றன, அந்த அடிப்படையில் கட்டம் கட்டமாக இந்த மீள்குடியேற்றமும் புனர்வாழ்வளிப்பும் என்கிற பதம் அங்கு இல்லாத அளவுக்கு மக்களுடைய வாழ்க்கை தரம் உயர்த்தி அவர்களை மீள்குடியேற்றி மக்களுடைய வாழ்க்கை தரத்தை உயர்த்துவதற்கு எதிர்காலத்தில் நடவடிக்கைகள் மேற்கொள்ளப்படும் என்று கூறப்பட்டிருக்கின்றது. அந்த அடிப்படையில் நாங்கள் அதை செய்து முடிக்க வேண்டும் என்றும் நாங்கள் இங்கு கூறிக்கொள்ள நான் விரும்புகின்றேன். குறிப்பாக சொல்ல போனால் எமது இந்த அடிப்படைகளில் வந்து எமது வடகிழக்கு மாவட்டத்திற்கு வடகிழக்கு மாகாணத்திற்கு அங்கிருக்கின்ற 8 மாவட்டங்களுக்குரிய தேவைப்பாடுகள், அதாவது குறிப்பாக சொல்வதென்றால் சுகாதார நிலையங்கள், கல்வி சார்ந்த விடயங்கள், உள்ளக வீதிகள், நீர் விநியோகங்கள், பகுதியாக பாதிக்கப்பட்டு திருத்தம் செய்யப்பட வேண்டிய வீடுகள் என்று குறிப்பாக பல உட்கட்டமைப்பு வேலை திட்டங்களுக்கு அங்குள்ள அரச அதிகாரிகளால் குறிப்பாக அரசாங்க அதிபர்களால் கூறப்பட்டிருக்கின்றது. 36,100 மில்லியன்கள் நிதி தேவை என்று அந்த நாக்கினேன். அவ்வாறான அந்த ஒதுக்கீடுகள் அங்கு வரும் பொழுது அந்த நாக்கினேன் இந்த மீள்குடியேற்றம் பூர்ணப்படுத்தப்படும் என்பதை இங்கு கூறிக்கொள்கின்றேன். அதுபோக எமது கடந்த காலங்களில் நடந்த இந்த நாட்டில் ஏற்பட்டிருக்கின்ற இந்த பொருளாதார நிலைமையின் காரணமாக எது கடந்த காலங்களில் அப்பகுதியுடைய மக்களுடைய மீள்குடியேற்றத்திற்காக பாரிய நிதிகள் ஒதுக்கப்பட்டதான கடந்த காலங்கள் அதை அந்த நிதிகள் ஒதுக்கப்பட்டிருந்தாலும் புதிய வேலைகள் செய்வதற்குரிய அளவுக்கு அந்த நிதிகள் காணாது. அந்த அதாவது வேலைகள் செய்யப்பட்டு குறிப்பாத்துடன் முடிவுபடுத்தப்பட்ட வேலைகளுக்கான கொடுப்பனவுகள் செய்வதற்குரிய நிதி தான் 2022 ஆம் ஆண்டுக்கு ஒதுக்கப்பட்டிருந்த வேலைகளுக்காக, புதிய வேலைக்காக ஒதுக்கப்பட்ட அந்த நிதியோட நாங்கள் முடிவுறுத்தப்பட்ட வேலைகளுக்கு கொடுப்பதற்குரியதாகத்தான் நாங்கள் அதை பயன்படுத்தக்கூடியதாக அமைச்சர்களை காணப்பட்டது. அந்த அடிப்படையில் 2019 ஆம் ஆண்டு 20 ஆம் ஆண்டு 21 ஆம் ஆண்டுகளில் இருந்த அந்த கொடுப்பனவுக்குரிய நிதிகள் தான் அதை கொடுப்பதற்கு ஒரு நான் நினைக்கின்ற கிட்டத்தட்ட 600 மில்லியன் பற்றாக்குறை காணப்படுகின்றது. அதை இந்த பட்ஜெட்டில் நாங்கள் போட்டு தருமாறு நாங்கள் கேட்டிருந்தோம். ஆனால் இன்றைய நாட்டு நிலைமைகள் காரணமாக, இன்றைய பொருளாதார நிலைமை காரணமாக அதை செயல்படுத்துவதில் கடினமாக இருக்கின்றது. எதிர்காலங்கள் அதை செய்து தருவதாக கூறியிருக்கின்றார்கள். அந்த அடிப்படையில் அந்த பகுதிகளில் இந்த வேலை திட்டங்களை எடுத்து செய்திருக்கின்ற ஒவ்வொரு பொது அமைப்புகளும் பாரிய பிரச்சனைகளுக்கு முகம் கொடுத்திருக்கின்றார்கள். அந்த பாதைகளுக்கு போகும் பொழுது அவர்கள் மிகவும் மனவேதனையுடன் காய்க்கின்றார்கள். இதை நாங்கள் ஒரு சிறிய பொருளாதாரம் இருந்துச்சு, அந்த பொருளாதாரத்தை வைத்து நாங்கள் செய்யும் பொழுது இது இன்று எங்களுக்கு இதுக்குரிய நிதி கிடைக்காமல் இருக்கும் பொழுது நாங்கள் சிலர் வந்து அச்சுறுத்தல் செய்கின்றார்கள். எவ்வாறு என்றால் நாங்கள் தற்கொலை செய்ய வேண்டிய நிலைமைக்கு இருக்கின்ற அடிப்படையில் அந்த நிதிகளையும் இறைவாக நாங்கள் கேட்டிருக்கின்றோம். கடைசியாக இந்த வேலை திட்டங்களை மிகுதியாக சில வேலைகள் செய்யப்படாமல் நிதிகள் வரும் பொழுது அந்த வேலைகளை அதற்குரிய நிதிகளை ஆனால் இப்ப தற்பொழுது இருக்கின்ற நிதிகளில் ஒரு பகுதிகளை வழங்குறதோட அந்த நிதிகளையும் அதற்கு ஒதுக்கி தருவதாக கூறியிருக்கின்றார்கள். அதே போல ஒரு முக்கியமாக இங்கு முக்கியமாக ஒன்று குறிப்பிட வேண்டும். நாங்கள் கடந்த காலம் 2021 இதற்கு ஒதுக்கப்பட்டிருந்த நிதியில புதிய வேலைகளை செய்து வருட கடைசியில் சில நிதி சில அமைச்சர் ஒதுக்கப்பட்ட நிதிகள் வேலை செய்யப்படாமல் திரும்பும் பொழுது அதை நாங்கள் நீண்ட காலமாக இடமிருந்த மக்களுக்குரிய அந்த செயலணி கூடாக TFO-காரர்களுக்கூடாக செய்யப்பட்ட வேலைகளுக்கு தருவதாக தான் நாங்கள் அதை நிப்பாட்டியிருந்தோமே தவிர அரசியல் காரணங்களால் அதை திரித்து கூறப்பட்டு மஸ்தான் அதை நிப்பாட்டினார்கள் என்ற அளவு கூட கூறப்பட்டிருக்கின்றது. அதுகள் இல்லாமல் அந்த மக்களுக்கும் இந்த 2022 அந்த ஒதுக்கீட்டு நிதியில் இருந்து அவர்களுக்குரிய நிதிகளும் வழங்கப்பட இருக்கின்றது என்பதை நீங்கள் கூறிக்கொள்றதோட இந்த மக்களுடைய சிரமங்கள் இந்த யுத்தத்தால் பாதிக்கப்பட்ட மக்களுடைய மீள் குடியேற்றம் பூரணமாக ஆக்கப்பட வேண்டும் என்பது சம்பந்தமாக நாங்கள் தொடர் நடவடிக்கை எடுத்துக் கொண்டிருக்கிறோம் என்பதை கூறிக்கொள்றதோட இந்த கடந்த காலங்களில் TFR மூலம் செய்யப்பட்டு கண்டினியூ ஒர்க் சம்பந்தமாக பாரிய சில வேலைகள் இருக்கின்றது. உதாரணமாக பாடசாலை கட்டிடங்கள், பாடசாலை வகுப்பறை கட்டிடங்கள், அதே போல கலாச்சார மண்டபங்கள் இதுகளை இதையும் செய்து அந்த மக்களுக்கு பூரணப்படுத்த அந்த மக்களுடைய தேவைகளை பூரணப்படுத்த வேண்டும் என்று இங்கு கூறிக்கொள்கின்றேன். நேரம் காணாததனால் இந்த அது சம்பந்தமான தேவைப்பாடுகள் இந்த TFR மூலம் செய்து அறகுறையாக நிற்கின்ற இந்த வேலைகளை நான் இங்கே என்ஸ்டார்ட் பண்ணுகிறேன் என்று கூறிக்கொள்கின்றேன்.
தேங்க்யூ. ஒன்பது நிரோஷன் பேரடா, யூ ஹவ் 10 minutes.
கலு பூலாசன மந்திரித்துமணி அது வேணக்கொட்ட ஜனாதிபத்துமா அத்துரு அயவய 2022 இதிரிபாத் கல்ல தீனவா ஏ வகையம அதுதாவ செய்தி IMF ஸ்டாஃப் லெவல் அக்ரிமெண்ட் எக்கக வேலா அப்பே ரட்டட அமெரிக்கன் டாலர் பில்லியன 2.9 அவுருது 4 துல தென்னட எக்கக வேலா தீரம் அது அப்பே மே பார்லிமேந்துயதி உங்கத் தினை கதாகராமே IMF அக்ரிமெண்ட் கன நமுத் ஹருயட கர்ணு தனகன நிமே கதாகரே மங்கிதன்னே ஏஹிந்த மம சபாகத கர்ணோ மே IMF நிவேதனே அது ஏகுலான் நிக்குத் கல்ல தீனவா මේකෙදි පෙන්ලා දෙනවා මොකද්ද අපි එකග වෙලා තියෙන කොන්දේසි කියලා. ඒ වගේම අපිට මේ IMF දැන් ස්ටාෆ් ලෙවල් අග්‍රීමන්ට් එකෙන් පස්සේ ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහනකට යන්න වෙනවා. ඒකේ ප්‍රධාන බාධකය වෙලා තියෙන්නේ මං හිතන්නේ චීනය. මං හිතන්නේ එකග වෙලා නැහැ යම් යම් කොන්දේසි වලට මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න. ඉතින් අපි සමගි ජනබලවේගය හැටියට අපි චීනයෙන් ඉල්ලනවා අපේ රටේ ජනතාව මේ ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීම සඳහා දෙන්න පුළුවන් සහය ඒ වගේම මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකග වීම ඉතාම ඉක්මනින් කරන්න කියලා අපි චීනෙන් මේ අවස්ථාවේදී ඉල්ලනවා. ඒ තුලින් මේ රටේ ජනතාවට අවශ්‍ය ඉන්ධන, විදුලිය, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය සේවා ටික අපිට මේ රජයට ලබා දෙන්නට ඒ සහයෝගය ලබා දෙන්න කියලා. ඒ වගේම මේ කෙටි කාලීන වැඩසටහන යනකොට දිගු කාලීන වැඩසටහනකුත් යන්න ඕනේ මේ ආර්ථික අර්බුදයෙන් මේ රට ගොඩගෙන්නට. විශේෂයෙන්ම අපි දන්නවා අපි IMF එකට දැන් 16 වතාවක් ගිහිල්ලා තියෙනවා මේ 17 වතාව. මම ඒක සභාගත කරනවා ඒ ගිය කාල වකවානුවේ ඔක්කොම තියෙනවා. එතකොට අපිට දැන් අහන්න වෙනවා තව අවුරුදු කීපයකින් මේ වැඩසටහනත් අපි අතහැරලා ආයමත් මේ රට බංකොලොත් කරලා අවුරුදු ගානකින් ආයමත් අපිට IMF එකට යන්න වේවි. නැත්තම් මේ රටේ ඉන්න දේශපාලඥයින් ඒ වගේම මේ රටේ ඉන්න ඡන්දදායකයින් මේ රටේ තියෙන ආර්ථික අර්බුදයේ සැබෑ තත්ත්වය අවබෝධ කරගෙන මේ රටේ ආර්ථික රටාව වෙනස් කරලා හොඳ අඩිතාලමක් දාලා ශක්තිමත් අපනයන ආර්ථිකයකින් ඉස්සරහට යනවාද කියලා අපිට ඒ වැඩපිළිවෙල ගැන එකගතාවයකට එන්න සිද්ධ වෙනවා. අපි දන්නවා මේ වෙනකොට ජනාධිපතිතුමා රජයේ හදලා තියෙන්නේ පොහොට්ටුවේ හිටිය කට්ටියක්. එතකොට පොහොට්ටුව දැන් මාස කීපයකට ඉස්සෙල්ලා අපි දැක්කා මේ වාද විවාද වලදී IMF එකට යනවා ගැන එච්චර සතුටක් තිබුණ නැහැ. ඒගොල්ලන් IMF වැඩසටහන ගැන විශ්වාසයක් තිබුණ නැහැ. විශේෂයෙන්ම මේ පොහොට්ටුවේ මැති ඇමතිවරුන්ට එල්ල වෙලා තියෙන වංචා හා දූෂණ විමර්ශනය කරලා මේ රටේ පිරිසිදු පාලනයක් ස්ථාපිත කිරීම සඳහා කිසිම එකගතාවයක් තිබුණ නැහැ. ඉතින් මං හිතන්නේ මේ ජනාධිපතිතුමා මේ වැඩසටහන ඉදිරිපත් කරත් පංගුවක් කට්ටිය හදවතින්ම මේ වැඩසටහනට සහයෝගය දෙනවයි කියලා. ඒ වගේම IMF වැඩසටහන මං හිතන්නේ ඉතාම දුෂ්කර වැඩසටහනක්. ඒක සාමාන්‍ය මිනිස්සුන්ට ඉතාම බරපතල පීඩනයක් ගෙන දෙන වැඩසටහනක් හැටියට තමයි මම දකින්නේ. එතකොට එහෙම වැඩසටහනක් මේ රටේ ක්‍රියාත්මක කිරීමේදී විශේෂයෙන්ම මේ රටේ සමාජ ආරක්ෂක ජාල වැඩසටහනක් ඒ තුලින්ම ක්‍රියාත්මක වෙන්න ඕනේ. මොකද දුප්පත් මිනිහා තමයි තැලෙන්නේ. එතකොට දුප්පත් මිනිහට බේත්තිය ගන්න බැරි වෙනකොට, කන්න නැති වෙනකොට, අනිත් දේවල් කරගන්න සල්ලි නැති වෙනකොට රජය විසින් ඒ දුප්පතාව ආරක්ෂා කිරීමේ වැඩසටහනක් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙන්න ඕනේ. දැන් අපි දැක්කා භූමිතෙල් මේ ඊයේ පෙරේද වැඩි කරා. එතකොට ධීවර ජනතාවට මේ භූමිතෙල් වැඩි කරනකොට මොනවද වෙලා තියෙන්නේ? අද ඒ ධීවර ජනතාවට අද මූදට යන්න බැරුව අද ලත වෙමින් පාන. ඒ වගේ භූමිතෙල් මිල ගණන් දීලා අද තමන්ගේ මාළු ටික විකුණ ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් අපි කියනවා මේ රජියට මේ ජනාධිපතිතුමාට විශේෂයෙන්ම පොරොන්දු පරිදි ජනාධිපතිතුමා පොරොන්දු වුණා මේ ධීවර ජනතාවට මේ භූමිතෙල් වැඩි කිරීම වෙනුවෙන් සහන ආධාරයක් දෙනවයි කියලා. නමුත් ඒක අද කිව්වට අද ඒක ක්‍රියාත්මක වෙලා නැහැ. ඒක වැඩසටහන හෙළි කරලා නැහැ. ඒ වගේම අපි දන්නවා මේ වෙනකොට මේ රාජ්‍ය ව්‍යාපාර මං හිතන්නේ මේ ආසියාවේ ගත්තොත් ලෝකේ ගත්තොත් මං හිතන්නේ වැඩිම රාජ්‍ය ව්‍යාපාර තියෙන රටක් හැටියට අපි ලංකාව තියෙනවා. රාජ්‍ය ව්‍යාපාර 527ක්. අපි තායිලන්ඩ් ගත්තොත් නැත්නම් බංගලාදේශ ගත්තොත් නැත්නම් අනිත් රටවල් ගියොත් ඒගොල්ලන්ගේ රාජ්‍ය ව්‍යාපාර තියෙන 50ක් විතරයි. මේ රාජ්‍ය ව්‍යාපාර මං හිතන්නේ මහ බැංකුවේ අධිපතිතුමා කිව්ව විදිහට මේ අවුරුදු කීපය තුළ රුපියල් ට්‍රිලියනකට වඩා පාඩු ඉඳලා තියෙනවා. එතකොට ඒ රුපියල් ට්‍රිලියනේ පාඩු ගෙවන්නේ කවුද? ගෙවන්නේ මේ රටේ ජනතාව. මේ රටේ ජනතාවගෙන් බදු ගහලා තමයි මේ පාඩු ලබන රාජ්‍ය ආයතන පවත්වාගෙන යන්නේ. අපි දන්නවා දේශපාලඥයෝ මේ රාජ්‍ය ආයතනවල ඉන්න වෘත්තීය සමිති වලට බයයි. ඒගොල්ලන් හිතනවා මේ වෘත්තීය සමිති තරහ කරගත්තොත් තමන්ගේ ඡන්ද පදනම ඉවරයි කියලා. ඒක තමයි හැමදාම කොච්චර පාඩු ලැබුවත් මේ රාජ්‍ය ආයතන තියාගෙන ඉස්සරහට යන්නට ඒ වගේම තමන්ගේ ඡන්දදායකින්ට මේ රාජ්‍ය ආයතනවල රැකියා දීම සඳහා මේ රටේ ඉතිහාසයේ දේශපාලඥයෝ වැඩ කරලා තියෙනවා. ඒ වගේම මේ රාජ්‍ය ආයතනවල ටෙන්ඩර් වලින් ගසා කාලා විශේෂයෙන්ම තමන්ගේ සල්ලි හම්බ කරගැනීමේ ප්‍රධාන ව්‍යාපාරය ලෙස මේ රාජ්‍ය ආයතන පාවිච්චි කරලා තියෙනවා මේ රටේ දේශපාලඥයෝ. ඉතින් අපි කියනවා මේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහ ගත කිරීම සඳහා ඉතාම ඉක්මනින් වැඩපිළිලක් අවශ්‍යයි. මේක දවසින් දවස පරක්කු ගන්නවා කියන්නේ මං හිතන්නේ ඒක තවත් බරක් අපේ රටේ ජනතාවට. ඒ වගේම මේ පාඩු පියවීම සඳහා රටේ මුදල් අච්චු ගහන්නත් වෙනවායි කියලා මේ අවස්ථාවේදී අපි මතක් කරලා දෙනවා. ඒ වගේම මහ බැංකුව දේශපාලනය වීම තුලින් මේ රටේ මේ අර්බුදය මං හිතන්නේ පොඩි ළමයෙකුත් දන්නවා මේක ඇති උණයි කියලා. විශේෂයෙන්ම දේශපාලනය තුලින් ඒ මහ බැංකුවේ හරි තීන්දුව ගන්න නැතුව IMF ආයතනයට යන්නේ නැතුව ඒ වගේම රුපියල හරියට පා කරන්නේ නැතුව මේ වගේ සංචිත බිඳුවටම යනකම් අපේ පාර්ලිමේන්තුවත් හරියට දැනුවත් කරන්නේ නැතුව ඒ මහ බැංකුව වැඩ කරපු හින්දා තමයි අද අපිට බංකොලොත් භාවයට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා මහ බැංකුවේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ පනත් සහ ඒ වැඩපිළිවෙළක් අවශ්‍යයි. ආයමත් කවදාකවත් මේ පාර්ලිමේන්තුවේ වාඩි වුණු කෙනෙක්ට මහා බැංකුවේ ගිහිල්ලා අධිපති වෙන්න බැරි වෙන විදියට මේවා සංශෝධනය කරන්න කියලා මේ අවස්ථාවේදී ඉල්ලා සිටින. ඒ වගේම අපි දැනගන්න ඕනේ මේ වෙලාවේ අපි විශේෂයෙන්ම අපනයනය තුලින් තමයි අපිට මේ රටේ ඩොලර් අර්බුදය අපිට විසඳන්න පුළුවන්. අපි දැක්ක 1977 ඉඳලා 93 වෙනකම් මේ රටේ අපනයන රටාව යම්කිසි වර්ධනයක් කිරීම සඳහා ප්‍රතිපත්ති
වශයෙන්
තීන්දුව තීරණ ගත්තා. එතකොට ඒක යම්කිසි කාලයක අපි අතහැරලා දැම්මා. දැන් අද වෙනකොට රටවල් 190ක් ගත්තොත් එහෙම අර ease of doing business, ඒ කියන්නේ රටකට ඇවිල්ලා ව්‍යාපාරයක් කොච්චර ලේසියෙන් කරන්න ඕනේ කියන ඒ දර්ශකයේ 90 ගත්තොත් එහෙම අපි 99 වෙනි ස්ථානයේ ඉන්නේ. එතකොට රටවල් ඒ කියන්නේ රටවල් ලෝකේ තියෙන භාගයක්ම අපිට වඩා ලේසියි ගිහිල්ලා මේ ව්‍යාපාරයක් කරන්න, ඉන්දියාවේ ගිහිල්ලා ලේසි කරන්න. ඉතින් එහෙම තියාගෙන කොහොමද මේ රටට ආයෝජකව ඇවිල්ලා අපනයනය කොහොමද වර්ධනය කරන්න කියලා අපි කොහොමද හිතන්න ඕනේ. ඉතින් මම අවසන් කරනවා විශේෂයෙන්ම අපි හැමදාම අපි ණයවලින් යැපෙන ජාතියක් හැටියට තමයි අපි මං හිතන්නේ කටයුතු කරේ. දැන් මං දන්නවා පංගුවක් කට්ටියත් හිතන්නේ මේ IMF එකේ බිලියන 2.9 හෙට හම්බෙයි. හෙට හම්බුනාම 2.9 අපිට තෙල් ටික දැන් ඕඩර් කරන්න පුළුවන්, ගෑස් ටික ඕඩර් කරන්න පුළුවන්, අපිට අනිත් දේවල් ඕඩර් කරලා අපිට හොඳට කාලා බීලා ඉන්න පුළුවන් කියලා තමයි පංගුවක් කට්ටිය හිතන්නේ. නමුත් අපිට අඩිතාලමක් දාගන්න ඕනේ අපේ ආර්ථිකය ශක්තිමත් කරලා, ඒ වගේම අපේ ආර්ථිකය තුලින් ආදායම් උපයලා, විශේෂයෙන්ම ඩොලර් ආදායම් උපයලා අපේ ඒ දුප්පත් ජනතාවත් ආරක්ෂා කරන ගමන්ම අපේ ආර්ථිකය ඉස්සරහට ගෙනියමු කියමින් ඔබතුමාට ස්තුති කරමින් මගේ කතාව අවසන් කරමි.
ස්තුති. ගරු ජනක තිස්ස කුට්ටියාරච්චි මැතිතුමා, ගරු ජනක වක්කුමර මැතිතුමා, ඔබතුමාට විනාඩි 6ක් කාලයක් ලැබෙනවා.
ගරු මුරසනේකර මන්තුමනි, ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරපු අතුරු අයවැය සම්බන්ධව විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුත් ඔක්කොම කියන්නේ ඒක හොඳයි කරන්න පුළුවන් නම් කියලා. එතකොට කරන්න පුළුවන්ද බැයිද කියන්නේ ඔක්කොම සහයෝගය දෙන්න ඕනේ. මම දැක්කා මේ අතුරු අයවැය විවාදය ආරම්භ කරමින් ඊයේ කතා කරනකොට අපේ හර්ෂ මන්ත්‍රීතුමා එතුමා කිව්වා මේක කරන්න රාජපක්ෂවරුන්ගේ කට්ටිය දෙන එකක් නැහැ කියලා. එතකොට හෙට බලාගත්ත හැකි මේ අයවැයට ඡන්ද දෙනකොට දෙන කට්ටියයි නොදෙන කට්ටියයි. ඒ නිසා අපේ පැත්තේ මේ අයවැය යථාර්ථයක් බවට පත් කරන්න සහයෝගය දෙනවා. අපි හිතනවා එහෙම කියන මේක යථාර්ථයක් බවට පත් කරන්න ඕනේ කියන කට්ටියත් මේකට සහයෝගය ලබලා දෙයි කියලා. ඒක නිසා මේ අයවැය මේ මාස 4ට ගේනකොට මේකේ මෙරටේ පහුගිය කාලේ අදටත් තමන්ට ජීවත් වෙන්න අමාරු වෙන විශාල පිරිසක් ඉන්නවා. ඒ අයට පවුල් 61,000කට රුපියල් 10,000 ගන්න ඉදිරි මාස 4ට දෙන්න රජයේ ගත්ත තීන්දුව ඉතාම හොඳ තීන්දුවක්. ඊට වඩා ඉන්නවනම් ඊට වඩා ඉන්න පිරිසටත් දෙන්න ඕනේ. ඒකට අපි සියලු දෙනාම කැමතියි. ඒ එක්කම පොරොත්තු ලේකෙන ඉන්නේ 7,26,000කට රුපියල් 5,000 ගානේ ලබලා දෙන්න ඒ යෝජනාවත් තියෙන එක හොඳ යෝජනාවක්. මම දැක්කා අර ගැමිණි මාතාවන්ට ඒ දෙන 20,000 හම්බෙන්නේ නැහැ කියලා. ඒක හම්බෙන්නේ නැත්තම් මේ පළවෙනිද ඉඳන් හරි අද ඉඳන් හරි ඒක ලබලා දෙන්න ඒ අවශ්‍ය කටයුතු කරන්න ඕනේ. ඒ අපිත් දකිනවා සෑම අවුරුද්දකම ඊගා අවුරුද්දට අයවැලේ කෙනෙක් ඉදිරිපත් කරනවා. මෙතෙක් කල මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ හැමෝම එකලා තියෙනවා. ඒ අයවැය ඒ අවුරුද්දේ දෙසැම්බර් මාසේ 31 වෙනකොට ඒ තිබිච්ච සියල්ලම කෙරුණාද නැද්ද කියලා බලලා ඒ කෙරිච්ච නැති ටික ඊගා අවුරුද්ද ගේනවද කියලා බලන්න ඕනේ. එහෙනම් ඔය කියන හැමෝගෙම ආණ්ඩුව වලින් ගහලා තියෙනවා ඉලක්කම් සාත්‍රයක් කියනවා. ඒ ඉලක්කම් සාත්‍රය තමයි ඔක්කොම කරන්නේ. මේක කෙරුණාද නැද්ද කියලා ඊගා අවුරුද්දේ පළවෙනි මාස තුනේම බලන්නේ නැහැ. ඒ නිසා මේ මාස 4කට ජනාධිපතිතුමා අමාරු මොහොතක මේ අයවැය ඉදිරිපත් කරන්නේ. අපි ගොඩක් දෙනෙක් පහුගිය දවස්වල කොච්චර දොස් කිව්වත් දැන් පොහොර ටික ගහලා ජනතාවට දෙනවා. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරා මෙරටේ ගොවියා කියන්නේ සියලු දෙනාම ගොවියෝ. වී ගොවියෝ විතරක් නෙමෙයි රබර්, තේ, පොල්, කුරුඳු, කෙසෙල් මේ සෑම කෙනෙක්ම ගොවියෝ. එතකොට එක කණ්ඩායමකට එක ගානකට පොහොර දෙන්නත් තව කණ්ඩායමකට තව පොහොර දෙන්නත් නැතුව සියලුම ගොවි ජනතාවට එක ගානක් දෙන්න ඕනේ. දැන් වී ගොවිතැනේ ඇයට රුපියල් 10,000ට යූරියා දෙනවා නම් තේ ගොවිතැනේ එක්කනට 15,000 නම් ඒගොල්ලන්ටත් 10,000 දෙන්න ඕනේ. ජනාධිපතිතුමා අපිට පෙරේදා කිව්වා තවත් මිල අඩු කළා සියලුම ගොවීන්
තව විනාඩි 2යි තිබෙන්නේ දරුමන්තමා
මුදලකට ලබලා දෙනවා කියලා. ඒකට අපි සතුටු වෙනවා. ඒ වගේම ගොවීන්ට ගොවි ණය ගෙවන්න තියෙනවා. මමත් කෘෂිකර්ම ඇමතිවලා හිටියා. ඉතින් මම කියනවා වර්තමාන ඇමතිවරයෙක් ගොවීන්ගේ ඒ දෙන්න තියෙන වන්දි මුදල අපි ඉතාලික් වෙනින් ගෙවන්න ඕනේ. ඒ අසරණටපත් වුණා ඒ පහුගිය කාලේ ඒකට අපි වන්දියක් ගෙවනවා කිව්වා. ඒ වන්දි මුදල අපි ඇයට ගෙවන්න ඕනේ. ඒ වගේම පහුගිය කාලේ ගොඩක් අය අහුවා පාරවල් කන්නද කියලා. පාර කාපට් කරන කොටත් බැන්නා. අද තමුන්නාන්සලා රටේ ගියොත් මේ වර්ෂාවත් එක්ක පාරවල් වල යන්න බැරි තත්ත්වයක් පත් වෙලා තියෙනවා. ඒ නිසා ඒවා හදන්න ඕනේ. මගේ අපේ දිස්ත්‍රික්කේ විශාල ප්‍රමාණයක් තියෙනවා. මගේ මැතිවරණ කොට්ටාසේ අයගම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ යන්න තියෙන RD එකේ පාරවල් දෙකේම යන්න බෑ. මම පෙරේදා ජනාධිපතිතුමාට කිව්වා. අඩුම ගානේ මේ RD එකට තියෙන මාර්ග පද්ධතිය දැන් තියෙන ප්‍රමාණයට හරි හදන්න. මට මුදල් ඕනේ. විශාල ප්‍රමාණයක් ගෙවන්න තියෙනවා. අර ගොඩක් අය පහුගිය කාලේ බැන්න මම හදලා වැඩක් නැහැ කියලා. හැබැයි මේ කොළඹ පාරවල් පද්ධතිය හොඳ වුණාට රටේ හැමතැනම මේ විදිහට නැහැ. අපේ ගම්වල අපේ ජනතාව පහුගිය කාලේ ඉල්ලුවේ අපේ ගමේ පාර හදලා දෙන්න කියලා. අදත් මේ මිනිස්සු කියනවා. ඊයේ දවල් එකහමාරට විතර මට අයගම් පිටකන්දේ ළමයි ඉස්කෝලේ ඇරලා එක්ක යන සහෝදරයෙක් කතා කරා, සර් මෙතෙන්ට එනකොට පාලම නැහැ. පාලම කඩාගෙන ගිහිල්ලා කිලෝමීටර් 3ක් එහා අපි ඉන්නේ. මං අද විදායක ඉංජිනේරු කාර්යාලයේත් ඇවිල්ලා බලන්න කියලා. හැබැයි සල්ලි නැහැ. දැන් මේ හදිස්සියක් වුණාම මේ කරන්න සල්ලි දෙන්න ඕනේ. ඒ නිසා අපි ඊයේ කිව්වා මේ වගේ හදිසි ආපතාවක් වුණාම ඒව කරන්න මුදලක් තියෙන්න ඕනේ. ඒ නිසා
කාලය අවසානයි ගරුමන්තුමා.
ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් කරා ඒ සෑම අමාත්‍යංශයකටම එම වැඩ කරන්න පුළුවන් මුදලක් ලබලා දෙන්න කියලා මට විනාඩියක් දෙන්න ගරුමන්තුමනි. අපි හැමෝගෙම රටවල් ගැන කියනවා. වියට්නාමේ දිනු වෙලා අපනායන ආදම බිලියන 50යි 60යි 70යි කියනවා. අවුරුද්දට බිලියන 3ක් තිබිච්ච එක. ලංකාව කරන්න පුළුවන් මේ රටේ මේ මහ පොළොවේ හැදෙන්නේ නැති දෙයක් නැහැ. අපිට අපනායන ආදම වැඩි කරන්න නම් කුසි කර්මාන්තයට මුල් තැන දීලා අපනායන ආදම වැඩි කරන්න ඕනේ. පහුගිය අවුරුද්දේ අපනායන භෞගෝලික විශාල ප්‍රගතියක් තියෙනවා. තව අවුරුදු දෙකක් තුනක් යනකොට අපි මේ කරගෙන ආපු වැඩපිළිවෙල ඉස්සරහට කරා නම් අපනායන ආදම් වැඩි කරන්න පුළුවන්. ඒ නිසා මම කියනවා කුසි කර්මාන්තයට අපි ඔක්කොම එකතු කරලා මුල් තැනක් දුන්නොත්
ස්තුතියි.
අපනායන ආදම් වැඩි කරන්න පුළුවන්. ඔබතුමාට කාලය ලැබලා දීම පිළිබඳ ස්තුතියන්ත වෙනවා.
ස්තුතියි. ගරු රොෂාන් රණසිංහ මැතිතුමා ඔබතුමාට වාසනාවකට ලබා දෙන්න පුළුවන් වන්නේ විනාඩි 6ක කාලයක් පමණයි.
සභානායකතුමනි මගේ කාලය සභා ටික් කරලා දෙන්න කියන ඉල්ලීමක් කරනවා ඔබතුමාගෙන්. ප්‍රථමයෙන්ම අපි 20-22 අතුරු ආයවැය අර්බුද ගණනාවක් තියෙන වෙලාවක ජාතියක් ලෙස ආය වැටෙන්න තැනක් නැහැ, පතුලටම වැටලා ඉන්න වෙලාවක තමයි මේ අතුරු ආයවැය ජනාධිපතිතුමා විසින් ගෙනෙනු ලැබුවේ. එතුමා ගෙනාපු අයවැය සම්බන්ධව ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද හෘද සාක්ෂියට එකඟව හොඳ සැලැස්මක් මේ මොහොතේ කියන එක තමයි ප්‍රකාශ කර සිටී. හෙට දිනේ විරුද්ධව ඡන්දය දුන්නත් අදහස් දැක්වීම තුළ වැඩි හරියක් ගැප්ුණේ මේ වෙලාවේ කාලෝචිත හොඳම අයවැයක් බව. අපි අපේ ප්‍රශ්නය පිළිබඳව මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපි හරියට අවබෝධ කරගෙන නැහැ. අපි ස්ව උත්සාහයෙන් නැගී සිටපු ජාතියක්. කාටවත් අත නොපා ලෝකයේ අනිත් රටවල් වලට සහල් සහ අනෙකුත් නිෂ්පාදන අපනයනය කරලා ආර්ථික වශයෙන් ශක්තිමත් කරගෙන සිටි ජාතියක්. හැබැයි අධිරාජ්‍යවාදීන්ගේ යටත්වීමෙන් පස්සේ ඒ කාලවල සිදු වූ විපර්යාසයන් එක්ක අපි දීන වෙලාවකට නිවට නියාලු ජාතියක් බවටත් පත් වුණා කිව්වොත් මං හිතනවා හරි. ඒත් අපිට ස්වයං විවේචනයක් තියෙනවා. 1948 රට බාරගත්තයින් පස්සේ 1950 අපි ණය සමස්ත ණය අපි අරගෙන තිබ්බේ ඇමරිකානු ඩොලර් මිලියන 26ක් පමණයි. ඇමරිකානු ඩොලර් මිලියන 26ක් පමණයි. මේ රටකම දැනගත යුතු කාර්යය. ඊට දස වසරකට පසු 1960 ඇමරිකානු ඩොලර් මිලියන 61යි. ඉන්පස්සේ 1970 වෙන විට ඩොලර් මිලියන 490යි. 1980 වෙනකොට ඩොලර් මිලියන 1666යි. 1990 වෙනකොට 5783යි. 2000 වෙනකොට 9031යි. 2010 වෙනකොට 21473යි. 2021 වෙනකොට 50724යි. අපි ඔබතුමාට තේරෙනවා ඇති අපි නැව එනකල් බලාගෙන ඉඳලා මොන ආණ්ඩුව මේ රට පාලනය කරත් අන්තිමේට නැව එනකල් පිටරටින් ණය අරගෙන කන ජාතියක් බවට අපි පත් වෙලා තියෙනවා. මේක තමයි යථාර්ථය. කිසිම කෙනෙක් අපිට සහනයක් මේ වෙලාවේ අන්ත අසරණ වෙච්ච වෙලාවක IMF ලබා දීම අපි සහනයක් විදියට දකිත් එක පැත්තකි. ඒක ගැන සතුටු වෙන්න බෑ. නයාරම් මම දන්නේ නැහැ කිසිම කෙනෙකුට සතුටු වෙන්න පුළුවන්ද කියලා. ආයෝජනයක් හැර මේ වෙලාවේ මේ ප්‍රශ්න විසඳ ගන්න මුදලක් එදිනෙදා දෛනික දේවල් වලට. හැබැයි අපි දන්නවා අපිට මේ ප්‍රශ්න වලින් ගොඩ එන්න නම් කෘෂිකර්මාන්තයට වැඩි අවධානයක් දීලා ඒ කෙරෙහි දේශපාලන නායකත්වයේ කැපවීම වගේම මේ රටේ කෘෂිකර්ම අමාත්‍යංශයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අසීමිත කැපකිරීමක් සැලැස්මක් හැදෙන්න ඕන. අදටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට නෑ මොන ආණ්ඩුව කෙරුවත් අපට අවශ්‍ය නිෂ්පාදනයත් නිෂ්පාදනය වුණ ප්‍රමාණයත් හොයාගැනීමේ වැඩපිළිවෙලක් වත්. මේක තමයි යථාර්ථය. එහෙනම් මෙන්න මේ දේවල් වෙනස් වෙන්න වෙනවා. ඒ වගේම තමයි එතනින් එහාට කෘෂිකර්මාන්තය මේ රටේ සෑම බිංගමලක්ම වගා කරන තැනට ගෙන යන වැඩපිළිවෙලක් තුළ කෘෂිකර්මාන්තය දියුණු කිරීම වැදගත් වෙනවා වගේම ඒ වගේම තමයි එතනින් එහාට අපි දන්නවා සංචාර කර්මාන්තය අපේ රටේ භූගෝලීය පිහිටීම.
ගරු සභානායකතුමා ඔබතුමා කාලය ලබා දීමට එකඟ වෙනවද?
එකඟයි
සභාව.
බොහොම ස්තුතියි
ඔබතුමාගේ.
ඒ වගේම අපේ රටේ භූගෝලීය පිහිටීම සුන්දරත්වය මේ සියල්ලත් එක්ක සංචාර කර්මාන්තයේ ප්‍රවර්ධනය කෙරේ වැඩි අවධානයක් ලබා දීම වගේම දේශීය නිෂ්පාදන ඇතිකර යුතුයම වෙනවා. මේ සඳහා ප්‍රතිපත්තියක් අවශ්‍යයි. එම නැත්තම් අපි භාණ්ඩයක් තහනම් කරාට වැඩක් නැහැ. වසර දෙකකට තුනකට නිෂ්පාදනයක් කරන්නේ නැහැ මේ රටේ. නිෂ්පාදකයාට අවිනිශ්චිතයි මේ භාණ්ඩේ කොච්චර කාලයකට ගෙන්නන එක නවත්තලා තියෙයිද කියලා. හැබැයි ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් තුල මේ භාණ්ඩ ගෙන්නන එක නතර කිරීම වසර 20කට මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනා එකතු වෙලා සිද්ධ කරනවා නම් මේ රට තුල නිෂ්පාදන ඕන තරම් ඇති වෙනවා. ඒ වගේම තමයි අමුද්‍රව්‍ය ඒ සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ කෙරෙහි වැඩි අවධානයක් දීලා ඒවා ගේන්නට අපි අවශ්‍ය පසුබිම හදලා දෙන්න. වගේම තමයි තුන් අංශයම කැප වෙන්න. දේශපාලඥයා ලොකු වගකීමක් තියෙනවා. වැරදිච්ච තැන් තියෙනවා දේශපාලනේ. ඒවා නිවැරදි කරගෙන ඒ කැපවීම වගේ රාජ්‍ය සේවයේ ගත්තොත් ලක්ෂ 16ක් ඉන්නවා රාජ්‍ය සේවයේ. මම නොබියව කියනවා අවංකව තමන්ගේ සේවය කරන්නේ ලක්ෂ 6යි. ඒ රාජ්‍ය සේවකයා සඳුදව්දේ වෙලාවට එනවා, එක්කෝ රෑ 8-9 10 වෙනකල් කාර්යාලවල ඉන්නවා, සෙනසුරාදාත් වැඩ කරනවා, සමහර නිලධාරී ඉරිදාත් වැඩ කරනවා. ඒ අය වෙනුවෙන් අපේ ගෞරවයේ උත්තමාචාර්ය පුද කරනවා වගේම වැඩි හරියක් බොරුව කරත් මේකත් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. වෙලාවකට ජාතික සම්පත් කියනවා, අපේ දේපල කියනවා. හැබැයි ජාතික සම්පත් කියනේ දේපල පාඩු ලබනවා නම් ඒ ආයතන වල වැඩ කරන නිලධාරීන් ලැජ්ජ වෙන්නේ. තමයි යථාර්ථය. ඒ නිසා රාජ්‍ය සේවය පැහැදිලි ලෙසම ගත්තොත් අනිවාර්යෙන්ම පුනරුත්ථාපනය විය යුතුමයි. ඒ වගේම තමයි මේ රටේ ජනතාව සහනාධාර වෙනුවට මාළු අදින ක්‍රමයේ වෙනුවට මේ වෙලාවේ වෙන විකල්පයක් නැහැ. සහනාධාර වෙනවා ඇරෙන්න මේ මාස කීපේ. හැබැයි එතනින් එහාට ගිහිල්ලා මාළුව වෙනුවට බිලීපෙත්ත දෙන වැඩපිළිවෙල ගේන්නම වෙනවා. ජපානය දෙවනි ලෝක යුද්ධෙන් පතුලටම වැටුණා. හැබැයි ඒ අය වේගෙන් නැගිට්ටා කැපවීමත් එක්ක. අපිත් මේ ආර්ථික බර්බුදයෙන් පතුලටම වැටලා තියෙනවා. පතුලටම ආයේ වැටෙන්න තැනක් නැහැ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපි බලයට ගෙනාවේ වංචාව දූෂණයෙන් තොරව වැඩ කරන අවංක නායකයෙක් විදියට. එතුමා හිටපු ජනාධිපතිවරයා විදියට මම නොබියව මෙතනදි කියනවා. එතුමා අවංකව වැඩ කෙරුවා. එතුමා කවුරු හෝ වචනයක් හරි ඇවුනා නම් දූෂණයක් ගැන අමාත්‍ය ධූරයෙන් අයින් වෙලා විමර්ශන කරන්න පවා තිබ්බා. නිර්දෝෂී භාවය ඔප්පු කරා. දේශපාලන සදාචාරයක් ඇති කරන්න හැදුවා. හැබැයි එතුමා පොහොර සම්බන්ධයෙන් හොඳ තීන්දුවක් වුණත් ඒ ගත්ත ක්‍රමවේදේ වැරදුනා. ඒ වගේම තමයි එතුමා සද්භාවයෙන් මේ රටට ණය ගන්න එක නැවැත්තුවා. හැබැයි ඒක කරන්න තිබ්බේ ක්‍රමානුකූලව. එකපාර නැවැත්වීම තුල ඒකත් දැඩි බලපෑමක් අපිට එල්ල කරනු ලැබුවා. ඒ වගේම තමයි අපි දන්නවා එතුමාට සමහර උපදේශක දුන්න ඒ එක් එක් නිලධාරි ජනාධිපතිතුමා නොමග යවුවා. මේක තමයි අපි දකින්නේ. හේතුව සැහැල්ලු දුම්රිය මාර්ගයේ නතර කිරීම අපිට ලොකු අලාභයක් වුණා. රටවල් අපිත් එක තරහ වුණා. එනිසා මෙන්න මේ සම්බන්ධතා ටික වගේම නැවත අපි නිෂ්පාදන ටික ඇති කළා. ඒ නිෂ්පාදන ආර්ථිකය කෙරෙහි වැඩි අවධානයක් ලබා දීම විශේෂයෙන්ම අපි කළ යුතු කාරණයක් විදියට අපි දකිමු. මෙන්න මේ කෙරෙහි අපි අවධානය යොමු කරොත් අපිට මෙතන ඉඳලා අපි නැගිටින මේට වැඩිය වැටෙන්න තැනක් නැහැ. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපිට නැගිටින්න තියෙනවා. හැබැයි නැගිටින වේගය වැඩි කරගන්න පුළුවන් අපි මෙන්න මේ තුංගොල්ලම කැපවීම කරොත්. මේක තමයි හොඳම අවස්ථාව. මේ වසර දෙක තමයි ක්‍රමය වෙනස් කරන්න තියෙන්නේ. මේ වසර දෙක හැදුනේ නැත්තම් මේට වඩා බලපෑමකට තව අවුරුදු 25කින් 30කින් ලක් වෙනවා. පාරේ මැරෙන කාන්ටපත් වෙනවා. මේක තමයි ඇත්ත කතාව. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ වෙලාවේදී සිහිපත් කරන් මම ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා විදියට ගරු මන්ත්‍රීතුමනි මම ජනාධිපතිතුමාට මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමාට ස්තුතිවන්ත වෙනවා. තරුණ ගොවි ව්‍යාපාරයේ මම යෝජනාවක් විදියට දුන්නා මේ වෙලාවේ රටට අවශ්‍යතාවය. ඒ සඳහා රුපියල් මිලියන 250ක් වෙන් කළා දෙන්න අවශ්‍ය කටයුතු ටික කළා දීලා තියෙනවා. ඒයින් උපරිම පල නෙලා ගන්නත්, ඒ වගේම යෝන් සේනාංකයේ හරහා ජාතික තරුණ සේවා සභාව හරහා වෘත්තීය පුහුණු කටයුතු සඳහා වෙන් කළා දීන මුදල් ප්‍රමාණයෙන් පළද උපරිම පළදායි වැඩ කොටසක් කරා. මම හැම වෙලේම කිව්වේ එකකින් 10ක වැඩ කොටසක් කරා. අපි පෞද්ගලිකංශයේ වැඩ කරනවා වගේ මට විනාඩියක් දෙන්න මන්ත්‍රීතුමනි. උපරිම පල නෙලා ගන්න වැඩපිළිවෙලක් තුල වැඩි තරුණයෝ පිරිසකට. මොකද මේ රටේ හැම වර්ෂයකම දැන් සුසිල් ප්‍රේමජයන්ත ගරු අධ්‍යාපන ඇමතිතුමාගෙන් මම ඉල්ලුවා වෙලාවක්. එතුමා මට ඒ සඳහා 15 වෙනිදා දිනේ ලබලා දුන්නා. ඇයි? පාසලෙන් එළියට එන හැම තරුණයෙක්ම තරුණ කටයුතු අමාත්‍යංශයේ වගකීම බාර ගන්නවා. ඒ අය වෙනුවෙන් අපි ආයේගේ ප්‍රශ්න සොයලා බලලා විශ්වවිද්‍යාලයට යන දරුවෝ ටික හැරෙන්න ඉතුරු දරුවන්ට විකල්ප මාර්ග ටික අපි හොයලා දෙන්න ඕනේ. ඒ සඳහා අපි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරා. ඒ වගේම තමයි අද අප රට රෝගී තත්ත්වෙ මේක වැදගත් කාරණයක්. මට පොඩි විනාඩි දෙකක් දෙන්න මන්ත්‍රීතුමනි. අපේ අද සමාජය හැම අතකින්ම ලෙඩ වෙලා. මේකට හේතුව ඇයි? සෞඛ්‍ය. එනිසා පාසලේ ක්‍රීඩාව ගැන අවධානය යොමු කිරීම මම සුසිල් ප්‍රේමජයන්ත කරු අමාත්‍යතුමාගෙන් ඉල්ලුවා වැඩි අවධානයක් දෙන්න ඒ සඳහා කාලය වෙන් කළා දෙන්න කියලා. උසස් පෙළ ක්‍රීඩා විෂයමාලාව එතුමා ඇතුළත් කරන්න ඒ යෝජනාවට එතුමාගෙන් අනිවාර්යෙන්ම එතුමා මේ රටේ අධ්‍යාපනයේ යමක් කරපු නායකයෙක් විදියට අවධානය යොමු වෙන බව විශේෂයෙන් මම දන්නවා. ඒ වගේම තමයි අපි වාරිමාර්ග අමාත්‍යංශයේ විදියට අපට ලබා දීලා තියෙන සහයන් තුල අපි ලබන කන්නේට අවශ්‍ය පොහොර ටික ලබා දෙන්න, අපේ උතුරු මැද ඇල ව්‍යාපෘතිය හරහා මුදල් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. වගේම විදුලිය අවශ්‍යම වෙලාවේ අද ලැබෙන අපිට ලොකුත් අස්වැසිල්ලක් වුණා. මේ වර්ෂාව එක පැත්තකින් ගම් වතුරත් එක්ක පීඩාවට පත් වෙනවා ඒ ජනතාවක්, ඒ පිළිබඳ අපේ වේදනාවක් තියෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් විදුලි කප්පාදු අඩු කරගන්න පහුගිය කාලේ අපිට ලැබිච්ච වර්ෂාවත් ප්‍රයෝජනවත් වුණා වගේම තමයි අපි මහවැලි සහ වාරි මාර්ග අමාත්‍යාංශය තුල මේ රටේ සෑම බිං අඟලකටම ජලය ලබා දීමේ සැලැස්ම ඉදිරියේදීත් මේ මොහොතේ ක්‍රියාකරගෙන යනවා. ඒ හරහා වයඹැල ව්‍යාපෘතියත් උතුරු මැද ඇල ව්‍යාපෘතියත් අකණ්ඩව අපි වැඩ නතර නොකර මේ වෙන විටත් ක්‍රියාත්මක කරනවා. ඒ සඳහාත් මේ ආයවැය තුල ලබා දීලා තියෙන සහයෝගයන් පිළිබඳව අපේ ගෞරවය පුද කරමින් අතුරු අයක් විදියට මේ වෙලාවේ ගේන්න පුළුවන් හොඳම ආයවැයක් බවත් සිහිපත් කරමින් මගේ අදහස් දැක්වීම හමාර කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි. විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කිවීමේ විවාදයේ කල් තැබීම ගරු සභානායකතුමා.
විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කිවීමේ විවාදයේ 2022 සැප්තැම්බර් මාස 2 සිකුරාදා පූර්ව භාග 9:30 දක්වා කල් තැබීමට යෝජනා කරමු.
පාර්ලිමේන්තුව කල් තැබීම ගරු සභානායකතුමා.
පාර්ලිමේන්තුව 2022 සැප්තැම්බර් මාස 2 සිකුරාදා පූර්ව භාග 9:30 දක්වා කල් තැබීමට යෝජනා කරමු.
ඒ අනුව පාර්ලිමේන්තුව 2022 සැප්තැම්බර් මාස 2 සිකුරාදා පූර්ව භාග 9:30 දක්වා කල් තමනු ලැබේ.